ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසලි ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ සිටින අනිත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශන වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් මම ආරාධනා කරනවා කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු.
පටන් අරගන්න.
ස්වාමීන් වහන්සේ එක ලිඛිත ප්‍රශ්නයක් මට ලැබිලා තියෙනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සතිමත්ත හුස්ම රැල්ල දෙස බලා සිටියා. හුස්ම ඇතුළු වන ස්වභාවය ටික දුරක් ගොස් නැති වී යන බව හා කයේ සිදුවන චංචල කම්පන දෙස බලා සිටියා. ශබ්ද, සිතුවිලි ආදී දේ දැනෙනවා. කිසිදු හැඟීමක් දැනීමක් නොමැති කෙනෙකුසේ සිටිනවා. ස්වයංක්‍රීයව සිදුවන දේවල් කෙරෙහි දැක්මක් දැනීමක් පවතී. නිරස, කම්මැලි බව තිබුණද ඒවාට අවදිමත් වෙමින් යනවා. සිදුවන සිදුවීම් පුරුදු ස්වභාවයකට බෙදා දැක්වේ සියල්ලම එකක්ය. බලාගෙන යන විට කියන්න ලියන්න දෙයක් නොමැතිය. උපදෙස් දෙනමින් ඉල්ලා සිටිමි. පින් සිදු වේවා. නිවන් සැනසේ. නිවනින් සැනසේවා. සාදු සාදු සාදු.
ඔයි මේක මේ කියන්නේ නිවනමයි කියලා කවදා හරි තේරුම් ගත්ත දවසේ. එහෙම නැත්නම් මේක සැකහැර දැනගත්ත දවසේ ඔය තේරෙයි අපිට කොච්චර දෝ කහම් වෙලා තියෙනවා. හම්බුනාම අපි එක නිරසයි කියලා හෝ කියන්න තරම් දෙයක් නැහැ කියලා හෝ ඕක පිටුපාලා තියෙනවා. පිටු දැකලා තියෙනවා. පිටු එකේ සාපේ තමයි ඔය අපි කාමයට ඇදෙන එකයි. ඒ වගේම මේකට නිරස කරන එකයි. ඒ නිසා ඔකට අනුග්‍රහ කරන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය යෝනිසුමංස්කාරය පත්‍රූපදේශ වාසයේ සමගම කුබ්බේජ කතපුඤ්ඤතා තියෙනවා. ඉතින් ඇත්තටම හරි අමාරුයි කාට හරි ඉම්පෝස් කරන්න. හැබැයි තියෙන ඇත්තෝ හිතුවට මං හිතුවට වැඩි ප්‍රමාණයක් ඉන්නවයි කියලා නම් මගේ මේ ගමනේදී මං දැකලා තියෙනවා. ඉතින් ඒකට අපි ගතසිත හුරු කරගනිමු, සාකච්ඡා පවත්වමු. මේක තමයි නිවන කියන්නේ. ඒක අපිට දැනෙන්නේ නැත්තම් පුත්තජනයට දැනෙන්නේ නීරස හැඟීමක් නැති දේවල් එනවා යනවා. නමුත් ඒවා එකකවත් මේ අපි හැඟීමක් දුන්නේ නැති වුණොත් මේ ඉවට ඇත්තටම හැඟීමක් නැහැ. ඒවට මෙතෙක්කල් හැඟීම් දෙන්න ගිහිල්ලා තමයි අපි ඒවට වග වෙන්න උනේ. අපි හැඟීමක් දුන්නොත් තමයි ඒව අනිත්‍ය දුක්ඛ අනත්තම් වෙන්නේ. අපි හැඟීමක් දුන්නේ නැත්තම් ඒවා විසංඛාර වෙනවා, අසංස්කාරික වෙනවා. ඒ පවතින දේවල් තේරුම් ගන්නට හුරු වෙන්න ගොඩාක් කල් වෙනවා. ඔබ තේරුම් ගන්න පුළුවන් චින්තාමේ වශයෙන්. මම හිතන හොඟව දෙනේ තේරුම් අරන් ඉන්නවා චින්තාමේ. නැත්නම් ඒක තමයි හුරු වෙන්න බැරි මොකද? අපේ මුළු පරිසරයේම හැදිලා තියෙන්නේ මේක පිටු දකින්න. සිඳුරම් පිනවීමට. ඉතින් ඒක නිසා අපි අයා බරපතල වැඩක ඉඳලා ඉන්නවා කියලා හිතාගෙන නැත්නම් බරපතල අභියෝගයට මුහුණ දීලා තියෙනවා කියලා හිතාගෙන කටයුතු කරමු. හැබැයි ඒකත් ඇත්තටම අර අපි කියන වචනේ 100%ක්ම වැරදි. කට්ටියත් එක්ක ගියොත් නම් යන්නෙම අපායි. ඒ නිසා මේක දැනගත්තට පස්සේ ඔය නීරසකම හොඳයි ගණයා කෙරේ කුලයා කෙරේ බැඳෙනවට වැඩියි. ඉතින් ඒක අපිට අමාරු වෙන්න පුළුවන්. අපි ඒක සීපත් කරගනිමු. ඒක තමයි මට කියන්නේ.
හොඳයි ස්වාමීනාස මේ දැන් තවත් ප්‍රශ්නයක් ලැබුණා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන පරයන්කය හා එදිනදා කටයුතු වල පොදුවේ පහත ස්වභාවයන්ය. අරමුණු ඇසුරු නොකෙරෙන බව හා අරමුණු ඇසුරු කෙරෙන බව අතර වෙනසක් නැති බොඳ වූ එකම ස්වභාවයක් වැනිය. පෙරමෙන් ඒ ස්වභාවයන් වෙන් වූ සීමා පැහැදිලි නැත. ඒ ස්වභාවය තවදුරටත් විස්තර කළ නොහැකි ලෙස වඩා ප්‍රකටය, සැහැල්ලුය. සිදුවන දේ ගැන කිසිදු උනන්දුවක් නැති වගක් වරින් වර ඉස්මතු වේ. සිදුවන කිසිවක් අදාළ නැතිසේය. එන යන ඒවා ඔස්සේ ගෙනෙන කතා වැඩි වූ විට එය වැඩි වී ඇති බව සුළු වෙහෙසකින් ඉස්මතු වේ. එවිට ඊට අවධානය යොමු වේ. සිටිය යුත්තේ කිසිත් කීමට නැති විවේකී බව ලෙස මතුව එයම විවේකී වෙයි. කුමන ස්වභාවයද යන්න පිරික්සීමෙන් වෙහෙසක් බැවින් එයද විටක අතහැරේ. පර්යංකයේ පටන් ගැන්මේ හා අවසානයේ එකම ස්වභාවයක් වැනි වෙනසක් නැති බවකි. මේ නිසා පර්යංකයට යම් කම්මැලිකමකි. එහෙත් අත් නොහැර පර්යංකයේ යෙදේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
මේකත් ඇත්තටම අර ඉස්සලා ලියන්න උත්සාහ කරපු නැත්නම් ඉස්සලා ඉදිරිපත් කරපු රචනෙම තමයි අපිට අභියෝගය තමයි මුණ දෙන්න වෙලා තියෙන්නේ. භාවනා දෙපෙන්න සත්‍යයත් ඉදින්දා ජීවිතයේ තියෙන ගෝහාරික සත්‍යයත් අතර අපිට පුළුවන් ද පරිණාමය වෙන්න කියලා. අපිට පුළුවන් ද හැඩ ගැහෙන්න කියලා. ඇත්තනම් පුළුවන්කම නම් තියෙනවා. ඒක අර තමන් වශයෙන් අත්දකින්න තෙක් අපි බාහිරේ හොයන. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? බාහිරේ අපි නලවනවා නටවනවා. ඉතින් අපි කරන්නේම ඔය ලෝකායත විශ්යන් කෙරෙහි කටයුතු කරන අතර තමන්ගේ භාවනාවේ ලැබෙන ප්‍රතිඵල සැක කරන. ඒක තමයි මේ පුත්තජනේ තියෙන සාපේ. හැම වෙලාවෙම විචිකිච්ඡාවක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියලා, සීලබ්බත පරාමාසි කියලා. ඒක කාටවත් තේරෙන එක පරිේශන තෘෂ්ණාවක් විදිහට තමයි මතුවෙන්නේ. ඒ නිසා කාමාතේ පටමාසේන ද්විතිය ආර්ති උත්ති සතිය තණ්හා කියන මාර්ගේනාවක් පෙන්නලා තියෙනවා. පරිේශන තෘෂ්ණාව. මේ ලැබිලා තියෙද්දිත් මල මෙතික මෙතික බල බල ඉන්නේ. ඉතින් ඒක හරියම ප්‍රසිද්ධයි. ඒ ලෝකායත සංවිධානවල හරි දෙයට ගියාම හරියට පරිේශන. බොරු කරන්න, වැරදි දේවල් කරන්න කිසිම පරිේශනයක් නැහැ. ඒවා ඒ මාර්ගය හදලා තියෙන හැටි ඒක ඒ පරිේශන තෘෂ්ණාව ඥානයේ වශයෙන් පෙනී හිටියා. අති භයානකයි. එතකොට යාට ආය කවුරුත් ශාප කරන්න ඕනේ නැහැ. යාගේම ඥානය යාට ශාපයක් වෙනවා. අපිට තියෙන ඥාන සේරම ওই පරිේශන තෘෂ්ණාවෙන් ආපු එකක්. නිසා ඒක හැම වෙලාවෙම අපිට බාධායි. බාධා වෙන්නේ නැහැ ඒක බිම තියන්න දාන්න. මුගල දෙනෙක් හිතනවා ඒක නොහොංජල් කමක් කියලා. ඉතින් ඒක නිසා හැමදාම ලෝකායත විශ්යන් දිගේ දුවන. ඒ නිසා බුද්ධ ශාසනයක් අවුරුදු 2500 පැවතුනේ කොහොමද කියලා සැකයි. හැබැයි ඒක අන්ත හරි දැකපු කෙනාට නම් පුදුමාකාර සතුටක් ඇති වෙනවා. ඒකේ නිවසකම තමයි නිවන. ඒකේ සතුටක් තියෙනවා. අපි බලන්නේ ඒක මේ කම්මැලිකමක් කරලා මේ වෙනුවට වෙන රසාංජලියක් හොයන එකනේ. ඒකනේ කාම ලෝකේ කියන්නේ. ඒකත් අපි ඇත්ත හම්බ කරලා තියෙන වැඩි. ඒක තමයි අපිට තියෙන සාපේ. අපිට අපි බිගිනර්ස් මයින්ඩ් ඇති කරගෙන නිකම් පොළොවට බැහැලා ජීවත් වෙනවා නම් ඔය මොන දැනුම තිබ්බත් අපිට හානි කර වෙන්නේ නැහැ. ඉතින් මේ தত্ত্বය ඔකින් தত্ত্বය පැවිදි වුණ අය, නිවි වුණ අය, අරණ්‍යගත වුණ අය, ගමේ පන්සලේ හිටියයි කියලා කිසි වෙනසක් නැහැ. කොටින්ම කියනවා නම් කතෝලික පියතුමෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ තීරුම් කරගත්තොත් එයාට කිසි බාධාවක් නැත්තේ. නමුත් අපිට රාමු කඩා ගන්න බෑනේ. ඒ නිසා මේ පරිේශන තෘෂ්ණාව කියන එක අපි අඳුල්ලා දෙන්නේ ඔක්කොම අනර්ය පරිේශන කියලා කියන්න පුළුවන්. ඉතින් ගොඩාක් ඒක යන්නේ අනර්ය පරිේශන යන්නේ තමයි කය ජීවිතය රැක ගන්න තමයි. ඉතින් සාධාරණයි නේ ඒක. ඉතින් ගියාත්ම රැකගත්තට මොකද ගියාත්මේ මැරලා ගියා. මේ අත්‍යත් මේ කාටද කිව්වොත් කාය ජීවිත නිරපේක්ෂව මේක කරන්න කියලා. එතකොට හිතනවා සිව්සයිඩ් බොම්බර්ස් ලාතියි. මරාගෙන මරන කල්ලියකට යන්න හදනවා කියලා. නෑ ඇත්තටම අපේ ලොකු ස්වාමීන් වහන්සේලා එහෙම බරපතල විප්ලවකාරයෝ තමයි. මේ කට්ටිය සිව්සයිඩ් බොම්බර්ස් නෙවෙයි. මේ කට්ටිය අපිට කොහොම හරි පණිවිඩය කිව්වා ඔය කෑදරකමත් එක්ක ශරීර ආසාවත් එක්ක තෘෂ්ණාවත් එක්ක යන්න බෑ කියලා. ඒක තමයි අද ලෝකයේ නොබෙල් ප්‍රයිස් එක දෙන්නේ, තෑගි දෙන්නේ අධ්‍යාපනය කියලා දෙන්නේ මොන නෝ මේ අනර්ය පරිේශන. ඒකේ ඉඳලා ඉන්න කට්ටියට හරියට ආසයි. අනේ මට හරි ගියානේ කියලා. ඒ ඇත්තටම ඒක හරියනවා. දැන් සතිය නැති වෙනවා. නිර්ආංකාර ගති නැති වෙනවා. අහිංසකම නැති වෙනවා. ඉතින් අපි මේ භාග්‍යයක් පාසාරි මේව හම්බෙලා මේව කතා කරන එක හරි වටිනාකමක් තියෙනවා. මොකද නැත්තම් අපි ඔය පරිේශන තමයි කරන්නේ කොහෙලාද? මේ පරිේශන හේතුව පිටිපිටා. ඒ නිසා සමහරකට ශ්‍රද්ධාව කියලා තියෙනවා. ඒ නිසා මේවා පටහැරලා තේරුම් ගන්න පුළුවන් නම් ඒක විශාල සාන්තියක් දේවල් සුඛෝපභෝගිය පාවිච්චි කරන්නේ නැහැ. අප පාවිච්චි කරන්නේ නිකන් ප්‍රයෝජන සලකලා විතරයි. උපන්නාට මේ ලෝ වැදෙනවා විනා. ආන්න මේ විදිහට අපි ජීවන රටාවෙන් සකස් වෙමු. නැත්තම් ඔය নানা ආකාර දේවල් දීලා සම්මාන දීලා ස්තුති කරලා අපිව මේ අනාර්ය පරිශේන්ට යොදවමු. අපේම දෙමාපිය තමයි ඔය කරන්නේ වෙන කවුරක්වත් නෙවෙයි. නමුත් අපි එකෙන් බේදුමා මන්නම් හිතනවා මම බේදුමයි කියලා. මොකද හේතුව දෙමාපියෝ කියන දේවල් ඇහුවේ නෑ. අහන වගේ පේන්නේ ඉන්නවා. හැබැයි මේ අහන්නේ ඉතින් ඔක් කියන්න බෑනේ. මෙතනත් ඉන්නවනේ දෙමාපියෝ. අපි කියනවා මේක කළ හැක්කක්. ඒ වගේම පරිේෂණ සුස්මා වෙනකොට ඉඳ භාවනා කරපු වැඩි ටිකෙක්ට සාකච්ඡා කරනවා. ඒකත් ඒගොල්ලෝ කියලා දෙනවා ඒකට ඕල්ටර්නටිව් මෙෂර්ස්. එහෙම නැතුව තනියම කරන්න ගියොත් කාය ජීවිතාසාව තමයි එන්නේ. නිසා හොඳ වார்த்தාවක් කියපාරයක වගේමයි ඉස්සල්ලාක වගේමයි ඒකට සිංහ ජීවන රටාව සකස් කරගන්න කියලා කියනවා.
ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න අපිට ලැබිලා තින්නේ එච්චරයි. මම ටිකකට කලින් දැක්කා වාචික වාර්තාවක් ඉදිරිපත් කරන්න කියන කතා උසලා තියෙනවා. දැන් මේ වෙලාවේ නම් පේන්නේ නැහැ. අපිට තව වෙලාව තියෙනවා කෙනෙක්ට ඉදිරිපත් කරන්න ඕනේ නම් වාචික වාර්තාවක් මේ වෙලාව ආස්ථාව කරගන්න කියලා ඉල්ලා සිටිනවා. පුණ්‍යා විජේසුන්දර මයික් එක දැන් අන්මියුට් කරන්න පුළුවන් ඇති.
එරන් සර්ණයි ස්වාමීන් වහන්ස මම ස්වාමීන් වහන්ස මම හිතන්නේ හැමදාම අහන ඔය ප්‍රශ්නේ විජේසුන්දර කිව්වම නෑ එහෙම මේ ස්වාමීන් වහන්ස මම මේ මම මහත්යගේ නම විජේසුන්දර ගම් පහ කලගෙඩියේනේ ස්වාමීන් වහන්සේ හැමදාම ඔය ප්‍රශ්නේ අහනවා මේ ස්වාමීන් වහන්සේ තිමන් ස්වාමීන් වහන්සේගේ මා කියා දෙන මාර්ගයේ දැන් අවුරුදු ඇත්තම 10ක් විතර ගමන් කරනවා. ඉතින් මට එක හිකප් එකක් ඇවිල්ලා මං ඒකෙදි ക്ഷേම භූමියක් හදාගෙන තිබුණ හින්දා මම අවුරුදු 4ක් සනීපෙලා හොඳින් ඉන්නවා. ස්වාමීන් වහන්සේට මම එකසෙරිකුත් කතා කළා. මට ඇත්තම කැන්සර් එකක් හැදිලා හොඳ වුණා. මට අලුත් දෙයක් මගේ එක්ස්පීරියන්ස් එකක් කියන්න ස්වාමීන් වහන්සේටයි අනිත් අයටයි මේ ගමන යන්න ධෛර්යමත් වෙන්න කියන්න හිතුණා මට. මට නිකන් සාමාන්‍ය ටෙස්ට් එකක් කරාම ආයේ ලංගවල පොඩි තැනක් තියෙනවා කියලා ඒක බයොප්සි කරන්න කියලා කිව්වා. ඉතින් මගේ ගට් ෆීලින් එක නම් කිව්වා මේක අරකේම එකක් තමයි කියලා. ඉතින් බයොප්සි එක ආහම රිපෝට් එක කවුරුත් මට කියන්න ඉස්සෙල්ලා මටම කම්පියුටර් එකේ මට බලා ගන්න පුළුවන් කමක් තිබුණා. ඉතින් ඒ බැලුවාම චාට් එකේ බැලුවාම ඉතින් මට මේක දැක්කා. මට ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒක දැක්කහම දැනුණු දෙය ගැන මට හරිම සතුටුයි. මොකද මට ඒක බලලා මට කිසිම බයක් සතුටක් කිසිම දෙයක් නැහැ. මම ඒක ඊට පස්සේ පෞලියට කියන්න වෙලාවක් වෙනකල් මම ඒක තියාගෙනත් ඉන්න ඕනේ හිතේ. එහෙම ඉඳලා මට ඇත්තරම කම්පියුටර් එක වහලා නැගිට්ටහම මට දැනුනේ මම සමාධියක ඉඳලා හොඳට භාවනා කරලා නැගිට්ටා වගේ මට දැනුනේ. ඊට පස්සේ මම ඉස්සෙල්ලම මගේ කලන මිතුරු දෙන්නෙකුට කිව්වා ඒ දෙන්නට කියනකොට මට කියවෙනකොට මට කියවෙන්නේ මට නිකන් ස්විප් එකක් ඇදුනා කියලා මම ඒගොල්ලන්ට කියනවා වගේ දැනීමක් මට ආවේ. වෙන කෙනෙක් ඇහුවොත් මට හිතේ මට පිස්සු කියලා.
ආයි
පොසිටිව් කියලා තමයි ආවේ. එතනට ගිහින් කියලා
ලංකාවේ නෑ නේ ඔබනි අපි නම ගන්නවා නේ කියලා
හිතා. සමහරවිට බයස් පොසිටිව් ඒක බයොප්සි එක පොසිටිව් කියලා ආයි කැන්සර් එක එතනට ගිහින් කියලා තමයි ආවේ. ඉතින් මට කිසිම අමාරුවක් නෑ මේක මේ ශාරීරික අමාරුවක් නෑ. නමුත් මට ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේට පින් දීලා නිස්සරණ වනයේට පින් දීලා අනිත් ගුරුන්ට පින් දෙන්න ඕනේ. මොකද මේ ക്ഷേම භූමියයි සල්ල සූත්‍රය කියන එකයි දෙක තමයි මම හැමදාම පාවිච්චි කරගෙන ගියේ ජීවිතේ. ඉතින් ඒක පොසිටිව් එක මට පොසිටිව් කියලා තමයි දැනුනේ මගේ මනසට. මට ඒකෙන් තේරුනේ මනස කොච්චර මනස තමයි මම හිතන්නේ අපේ ධර්මයේ ඉන්නකොට ගොඩක්ම සුව කරන්නේ කයටත් වැඩිය කියන එක මට පුද්ගලිකව හිතුණු කාරණයක්. ඒක මට ස්වාමීන් වහන්සේට පින් දීලා ඒක කියන්න හිතුණා. ස්වාමීන් වහන්සේ දැන් ආයේ යනවා ඔපරේෂන්
එකට. ඔබ තාම දැටි කැන්සර් පේෂන් කෙනෙක් නේ කතා කරන්නේ දැන් මොකද තත්ත්වේ?
තත්ත්වේ මම හොඳයි මගේ මනස හොඳයි නෝ කැන්සර් කයි ලංගස් වලට ගිහින් කොහෙන් හරි. එක්ක අලුත් එකක් එක්ක
කැන්සර් එකත් එක්ක යාළු වෙලා කල්යාණ මිත්‍රෙක් වෙලා ඉන්නවා.
ඉන්නවා කියන්නේ පුසයන් වහන්සේ මට කපාට් වෙනවා මට තව අවස්ථාවක් හම්බ වෙනවා දැන් ආයේ වේදනන් පස්සනාව තව තව හොඳට වඩන්න ඒ වගේ කිසිම මේ කන්නේ අනිත්‍යයට gedaraයට හිතනවා ටිකක් මට පිස්සු හැදිලාද කියලා වගේ කියලා මට දැනෙනවා ඒගොල්ලෝ හිතනවා කියලා
මට එහෙම කියන්නේ ඇදේට උන්ට දෙන්නේ මං යන්නේ ඇදේට එලින් යන්න පැකි පුරවරේකට පාර කියා දෙන වෙන ස්වාමිනේ මට කියලා කවියක් කියලාද ඒකත් චෝදනා කරනවා කට්ටි ඇදේට තමයි යන්නේ
ඔව් ඒක තමයි දැන් බට සෝල්නස් ඉතින් මේක මේ ෂෙයා කරන්න ඉදර කිසි කෙනෙකුට කිසිම ලේකින් අදෛර වෙන්න ඕනේ නැහැ කියන එක
අපි අරණේවා සංගයාට කියන්න ඕනේ අරණේවා සංගයා මොහොත අත් ගව්වත් තේජි අමුඩ ගන්න බොහොම කැන්සර් යන්නේ අල්ලපු කෙස කැන්සර්ක් තිබ්බත් මේ බේත් ගන්නවා ඒක නිසා මේ කැන්සර් හැදිලා පොසිටිව් වෙලත් අපිට අපේ සතිය වඩා ගන්න පුළුවන් නම් අපිට අපේ කාලසටහන කරන්න කෙසේ නමුත් එතන නමුත් you can pop the cancer කියලා යන් ගෝලෙක පොත තියෙනවා ඒක දැන් අවුරුදු 20ක් විතර පරණයි ඒක පෙන්නනවා තමන්ගේ හිතෙන් cancer එක තනිප කරන්නේ ඒ වගේම placebo effect කියලා පොත මයි ළඟ තියෙනවා ඒක පෙන්න ඕනේ ලෙඩකට තමයි සුව වෙන්න ඕන නම් හිතෙන් තමයි සුව වෙන්නේ මොන බේත කෙරුවත් සුව වෙන්නේ හිතෙන් ඉතින් ඒක වෛද්‍යවරුත් පිළිගන්නවා දැන් නමුත් ඒක ප්‍රසිද්ධිය කියන්නේ නැහැ මොකද වෛද්‍යවරුන්ට පිම්පෙච්චිර කියක් කර හම්බෙන්නේ නැහැ ඉතින් ඒක මට ප්‍රතිපාසලේ සුද්ධුම විදියට පේනවා දැන්. ඒක හැබැයි පේන්නේ ගොඩක් අර වගකීම් ගොඩක් සහිත කෙනෙක් තමයි මේක හරියට වැඩගන්නේ. ඔය පිනට ජීවත් වෙන අය කොයි වෙලාවෙත් විදකම් කරනවා, ටෙස්ට් කරනවා, භාවනා කරන්න වෙලාවක් නැහැ. එව්වටම ගත වෙලා ගත කරනවා. මේ කියන්නේ යා ලෙඩේට කැමති කියන එකයි ආසාව තියෙන්නේ. ඔය ලෙඩ ඕන එකක් තියදී වැඩ කෙරුවොත් අර ඇති වෙන කැන්සර් සෙල්ස් වෙනුවට හොඳට දරා සිටීමේ හැකියාව තියෙනවා. මොකද කාගෙත් කැන්සර් සෙල්ස් තියෙනවා. ඒක අය නැති කෙනෙක් නෑ. ඒකට අර මූණ දෙන හැටි තමයි. ඉතින් ඒක නිසා දැන් කාලේ ඇතුළේ කැන්සර් කියන්නේ එච්චරම අපි පොඩි කාලේ විතර වගේ භයානක රෝගයක් නෙවෙයි.
එහෙමයි.
ඒක බෝන වෙන රෝග. බෝන වෙන හැම ලෙඩකටම ප්‍රධාන උත්තරේ තමයි සක්මන්. සක්මන් කරනවා නම් ඔය කිසිම මන ප්‍රසිද්ධ ප්‍රසන්න මනස තියෙනවා නම් ඔය කිසිම රෝගයකට එන්නේ නෑ. නිසා ජය වේවා විජේ සුන්දර ජය වේවා කියලා
කිව්වා. එසේ වේවා සක්මන ගැන ඇත්තටම කිව්ව මතක් කරපින්න මම පොඩි දෙයක් කියලා නවත්තන්න.
කරන්නේ නෑනේ.
මේ දවස් ටිකේ සක්මන් කරනකොට මට ලොකු දැනුණ දෙය ඇත්තටම දැනෙන තැන් වලට වැඩිය මන් නොදැනෙන තැන් අඳුරගත්තා කියන එක මට පහුගිටියේම දැනුණා. කියන්නේ ඇඟිලි අතරේ වාතයේ කපල යනකොට දැනෙන දේවල් ගැන හරියට විශේෂයෙන් දැනුණු බවක් මට හොඳටම දැනුණා. පුලේ වාක්‍යයේ ඇඟිලි අතරද බිම තියෙන තද ගතියට වැඩිය නොදැනින තැන් දැනීමේ ගතියක් මට මේ දවස් ටිකේම දැනුණා කියලා කියන්නත් අවස්ථාව ලබා ගන්නවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී වේවා.
තිරුවන් සරණයි ජය වේවා.
නැත සුළු වේලාවක් තියෙනවා තව එක වාචික වார்த்தාවකට ඉඳ තියෙනවා කවුරු හරි ඉදිරිපත් වෙනවා නම්
මම අද උදේ කමඨාන් වර්තාවක් කියුවා ඊමේල් ඇඩ්‍රස් එකට ඒක හම්බුණාද?
ඊමේල් එක මම බැලුවා මේ මීටිමිට විනාඩි 15කට කලින් තිබුණේ නැහෙනි.
ආ සර් ඒ වෙලාව වගේ තමයි මම මෙව්වේ. බොහොම
ස්තුතියි. මීටිංග පටන් ගන්න පොඩ්ඩකට කලින් ආපු ඊමේල් එකට ආපු කමඨාන් වර්තාවක් ඉදිරිපත් කරා. ඒකද දන්නේ නැහැ. අදාන් කරේ හොඳයි. එහෙමනම් ස්වාමීන් වහන්සේ අද දවසේ තව වාර්තා නැති බව පේන්නේ ස්වාමීන් වහන්සේ.
ඔව් ඇහෙනවා අපිට ඇහෙනවා කියන්නේ.
එහෙමනම් ස්වාමීන් වහන්සේ තව වාර්තා නැති වගේ පේන්නේ අපි
ඔබ වහන්සේ කියන්න තියෙන්නේ අපි කටුකැලියාවේ ඉන්නේ කටුකැලියා දවස් 30 වෙනිගේ මේ වාසික භාවනා වැඩසටහනක් කරනවා. නැත්නම් අද වෙනුවෙන් පින්වින්යතෝ 4 වෙනි දවසේ මැනියුරේ ඉන්නවා. පාස් කාර් ඉන්න සංඝයා වහන්සේලාත් ඉන්නවා. ඒ වගේම අද එප්පාවල මහවිද්‍යාලයේ ශිෂ්‍යනායකයෝ 30 දෙනෙක් එනවාද පළවෙනි වතාවට. එතකොට අර වැඩසටහන යද්දිම තවත් මේ භූමියේ වැඩසටහන් යනවා. ඒවත් කට්ටිය ඉදිරිපත් වෙලාත් ඉන්නවා. ඒ වගේම මීතිගල ගම්පහ දිස්ත්‍රික්කයේ අලුතෙන් ගණ්ඩා හදන පුරුරු 150ක් අද එනවයි කියලා තුන ඇත්තට මම නම් මට ඉන්න වෙලාවක් නැහැ. ඒ ත්‍රිත්‍යයක් යද්දි. ඒක මම කුසල ආමුගන්න බාර දුන්නා. ඉතින් ඒ වගේ දැන් අපි අර භූමිය උප්පරීම ප්‍රයෝජනට දාලා තින්නේ. ඉතින් ඒක මම හරි සතුටුයි. හොඳට හදාගෙන තියුණානේ මෙව්වා. ඒක නිසා ඇති වෙන සක්නම් වල තියෙනවා. වාඩි වෙන්න ඊට ඇත්තෙත් නැහැ ඇත්තට. වාඩි වෙන කොටත් නැහැ. ඉතින් අපි කොහොම හරි කරලා මේ ක්‍රියාකාරීව මේ ශිෂ්‍යනායකයන්ටයි ගුරු උපදේශ ඉස්ලාම් වෙන ගුරුන්ටයි කරලා දෙනවා. ඉතින් මායිකදී සන්තෝෂ වෙනවා ප්‍රකාශ කරන අතරම මේ කුසල වගේ කෙනෙක් ඉන්නකොට මට හන්දරත හම්පන්ගේ බාර අරින්න පුළුවන්. මේ රිචිටියත් යන ගමන් ඒ කට්ටියට අර ওই වැඩසටහනෙම එක්කෙනෙක් සක්මන් කරනකොට එක්කෙනෙක් පරියන්ක ගහන විදියට වගේ තමයි ශාලාව පාවිච්චි කරන්න වෙන්නේ. මෙහෙත් එහෙමයි. ඉතින් මෙහෙත් අපිට විමුක්ති ආමතුරට බාර දුන්නා. නමුත් වැඩ කරන රිචිටියකින් ඉන්න හතර පහ දෙනෙක් කිව්වා අපි ඒක කරලා දෙන්න කියලා. ඒ නිසා මේ යන්ත්‍රය දැන් රෝල් වෙන්න පටන් ගත්තා. සමනොත් ඉගෙන ගන්න ගමන් ඊගාට එන කෙනාටත් අත්තර දෙන්න මේ කටයුතු කරන්න පුරුදු වුණා. මට ඒක හිතුණා සන්තෝෂෙන් මතක් කරන්න කියලා. කැන්ඩාවෙන් ප්‍රියා ඇවිල්ලා ඉන්නවා. ප්‍රියාගේ පුතත් ඉන්නවා. ඒ දෙන්න ඇත්තට බැහැලම වැඩ මේ පායිකවත් උදව් කරනවා. අනික් පැතිවලුත් උදව් කරනවා. මම මේ කියන්නේ සතුපාසලේ අදට පවතින තත්ත්වය ගැන අනික් අයගේ දැනගැනීම සඳහා. එච්චරයි.
හරි සතුටි. හරිම සතුටි ස්වාමීන් වහන්සේ ඒ ආරංචිය ගැන බොහොම පින් එක අපිත් එක්ක ෂෙයා කරාට. එමනම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කරන්න ඉඩකඩ තියනවද? සාදු සාදු සාදු. අද දින අපගේ කමඨාන් වාර්තාවලට පිළිතුරු ලබා දුන් ගෞරවනීය ලොකු සාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු පතන අතර ඔබ වහන්සේ ඇතුළු අප සියලු දෙනාට උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට මෙම පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි වන්තේ.
උපපත්ත්වා
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු. අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්වේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ.
අමාමි සමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ.
උපපත්ත්වා
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
උපපත්ත්වා
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
විවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවංසං බුද්ධ පුත්තං නමාමහ. සාදු සාදු සාදු.
එනම් මේ සූම් එකේ සමු ගන්නවා.
හොඳයි ස්වාමීන් වහන්ස.
දෙමාත්‍ය හරි පටන් ගමු.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අපි වෙනුවෙන් අද දවසේ ධර්මදේශනේ පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතිජාතං අනුජාතං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා අවජාතං න ඉච්ඡන්ති යෝ හෝති කුල ගන්ධනෝ ඒතේ කෝ පුත්තා ලෝකස්මින් යේ භවಂತಿ උපාසකා සද්ධා සීලේන සම්පන්නා වදඤ්ඤූ වීත මච්චරා චන්தோ அபகனா முத்தோ பரிபாசு விரோச்சரேதி. පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි සාමාන්‍යයෙන් ලෝක සම්මත දෙයක් දන්නවා හඳුනනවා යම් කිසි දෙමව්පියෙක් තමුන්ගේ දූ දරුවෝ තමුන්ට වැඩිය ඉහළ මට්ටමකට තමුන්ට වැඩිය හොඳ මට්ටමකට ඔසවලා තියන්න හැම වෙලේම උත්සාහ කරනවා. තමුන්ට වැඩිය හොඳ අධ්‍යාපන මට්ටමක් දරුවන්ට ලබා දෙන්න, තමුන්ට වැඩිය හොඳ ආර්ථික මට්ටමක් දරුවන්ට ලබා දෙන්න, තමුන්ට වැඩිය හොඳ සමාජීය තත්ත්වයක් දරුවන්ට ලබා දෙන්න ඔය විදිහට උත්සාහයක යෙදෙමින් තමයි කල් ගෙවන්නේ. එතකොට අපි හිතමු මේ විදිහට කරන උත්සාහය සාර්ථක වුණා කියලා. එතකොට ගොඩ වෙලාවකට අන්න මේ කවුරු කවුරුත් සතුටු වෙනවා, ආ දෙමව්පියෝ විදිහට මගේ කෘත්‍ය මම සිද්ධ කරා කියලා. මොකද ඒ සතුටු වීමට හේතු කාරණා වෙන්නෙම අර විදිහට මට මගේ අධ්‍යාපන මට්ටමට වැඩිය හොඳ අධ්‍යාපන මට්ටමක් මේ දරුවන්ට ලබා දුන්නා කියලා. මගේ ආර්ථික මට්ටමට වැඩිය හොඳ ආර්ථික මට්ටමක් මේ දරුවන්ට ලබා දුන්නා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට අර මේ ලෝකේ කවුරු කවුරුත් හඳුනන මේ දෙමව්පියෝ දරුවෝ අතර තියෙන මෙන්න මේ උත්සාහය අපිට දැක දැනගන්න පුළුවන්. උත්සාහ කරන්නේ මොකද්ද? අන්න මගේ මට්ටමට වැඩිය හොඳ මට්ටමකට දරුවෝ ඔසවලා තැබුවොත් අන්න ඒගොල්ලෝ සාර්ථකයි කියලා සාමාන්‍යයෙන් හිතනවා. මේ විදිහට කල්පනා කරනවා. අපි හිතුවොත් දැන් හොඳට ඉගෙන ගත්ත, හොඳ හැකියාවක් දියුණු කරගත්ත දෙමව්පියන්ගේ දරුවෝ, අපි කියමු වෛද්‍යවරයෙක්, එහෙම නැත්නම් ගුරුවරු, ඔය විදිහට හොඳ තත්ත්වයක් ගොඩනගා ගත්ත දෙමව්පියන්ගේ දරුවෝ එක්තරා විදිහක නිකන් ලොකු පීඩනයකට ලක් වෙනවා. මොකද හේතුව මේ අම්මා තාත්තාගේ තියෙන බලපෑම වැඩි වැඩියෙන්, මේ ඊට වැඩිය හොඳට ඉගෙන ගන්න, ඊට වැඩිය හොඳට තත්ත්වයක් ගොඩනගා ගන්න මේ විදිහට බලපෑමක් පීඩනයක් එනවා. ඒ විදිහේ වෙහෙසෙන් පීඩාවෙන් කටයුතු කරනවා. සමහර විට අසාර්ථක වෙන්නත් ඒකම හේතු වෙන්න පුළුවනි. කෙසේ නමුත් මෙන්න මේ විදිහේ ලෝකේ සම්මත මතවාදයක් අපි දැක දැනගෙන තියෙනවා. මේ විදිහට මගේ මට්ටමට වැඩිය, දෙමව්පියන්ගේ මට්ටමට වැඩිය දරුවෝ ඔසවලා තැබුවොත් අන්න ඒ කෘත්‍ය සාර්ථකයි වගේ අදහසක් ඒ අපි අහලා තියෙනවා, අපිට දැකලා පුරුදුයි. ඉතින් මෙන්න මේ විදිහේම අදහසක්, නමුත් මේ ධර්මයට අනුකූල වූ අදහසක් භාග්‍යතුන් වහන්සේ මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන කෙටි සූත්‍ර දේශනාවේදී ඉදිරිපත් කරනවා. එතන සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහ දෙයක්. මොකද්ද කියනවා? මේ ඉන්න භික්ෂුන් වහන්සේලා පිරිස අමතලා කියනවා, මහණෙනි පුත්‍රයන් 3 දෙනෙක් ඉන්නවා. ඔන්න ඔය විදිහට තමයි කියන්නේ. මේ දරුවෝ පුත්‍රයෝ 3 දෙනෙක් ඉන්නවා. මොනවද ඒ 3 දෙනා කියලා අඳුල්ලා දෙනවා. පළවෙනි එක්කෙනා තමයි අතිජාත, අනුජාත, අවජාත. ඔන්න ඔය විදිහට වචන 3කින් යොදෝලා හඳුන්වලා දෙනවා. මෙන්න මේ විදිහේ පුත්‍රයෝ 3 දෙනෙක් තමයි ඉන්නේ කියලා. මොනවද මේ අතිජාත කියන්නේ? අතිජාත කියන්නේ මේ දෙමව්පියන්ගේ ගුණයට වඩා ගුණයක් ඇති පුත්‍රයා. අනුජාත කියන්නේ මේ දෙමව්පියන්ට අනුරූප ගුණ ඇති පුත්‍රයා. අවජාත කියන්නේ මේ දෙමව්පියන්ට වඩා අඩු ගුණ ඇති පුත්‍රයා කියලා. ඔන්න ඔය විදිහට පුත්‍රයන් 3 දෙනෙක් හඳුන්වලා දෙනවා. මෙහෙම හඳුන්වලා දීලා කියනවා මෙන්න මේ විදිහේ ජාතියේ පුත්‍රයෝ 3 දෙනෙක් ඉන්නවා කියලා. එහෙම ඉන්නවා කියලා ඊට පස්සේ මේ කිව්ව කරුණ තව ටිකක් පැහැදිලි කරලා දෙන්න භාග්‍යතුන් වහන්සේ උත්සාහවත් වෙනවා. මේ 3 දෙනා වෙන්ව හඳුන්වලා දෙන්න උත්සාහවත් වෙනවා. පළවෙනියට කියනවා මේ අතිජාත, මේ අතිජාත පුත්‍රයා මෙන්න මේ විදිහේ ස්වභාවයක් ඇති. මේ දෙමව්පියෝ බුදුන් සරණ ගිහිල්ලා නැහැ. දෙමව්පියෝ දහම් සරණ ගිහිල්ලා නැහැ. දෙමව්පියෝ සංඝුන් සරණ ගිහිල්ලා නැහැ. නමුත් මේ පුත්‍රයා මේ දෙමාපියන්ට වැඩිය ඉහළ මට්ටමකට ගිහිල්ලා බුදුන් දහම් සඟුන් සරණ යනවා. ඊට පස්සේ කියනවා දෙමාපියෝ පන්සිල් රකින්නේ නැහැ. ඒ ශික්ෂාපද රකින්නේ නැහැ. නමුත් මේ පුත්‍රයා දෙමාපියන්ට වැඩිය ඉහළට ගිහිල්ලා මේ පන්සිල් රකින්නවා. දෙමාපියෝ ලාමක ස්වභාව ඇති කට්ටිය. පතු සිතිවිලි රටා ලාමක ස්වභාව ඇති කට්ටිය තමයි මේ දෙමාපියෝ. නමුත් මේ දරුවා ඊට වැඩිය පුළුල් වූ ස්වභාවයකින්, පරිණත ස්වභාවයකින් තමුන් කටයුතු කරනවා. ඔන්න ඔය විදිහට මේ අතිජාත පුත්‍රයා දෙමාපියන්ව ඉක්මවා ගියපු, දෙමාපියන්ට වැඩිය ගුණධර්ම ශක්තියක් ලං කරගත්ත තැනැත්තෙක් විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ අඳුන්වලා දෙන්නේ. ඊට පස්සේ කියනවා අනුජාත. මොකද්ද මේ දෙමාපියෝ හා සමසම ගුණ ඇති, සමසම හැකියාවන් ඇති ස්වභාවයක් මේ දරුවාගේ තියෙනවා. අර දෙමාපියෝ බුදුන් දහම් සඟුන් සරණ ගිහිලා ඉන්නවා නම් මෙයත් සරණ යනවා. දෙමාපියෝ පන්සිල් සමාදන් වෙනවා නම් මෙයත් සමාදන් වෙනවා. එහෙම නැත්නම් අනිත් පැත්තට කිව්වොත් දෙමාපියෝන්ගේ ලාමක ස්වභාව තියෙනවා නම් මෙයාගේ තියෙන්නෙත් ලාමක ස්වභාව. ඉතින් ඔන්න ඔය විදිහට මේ දෙමාපියනුත් මේ දරුවොත් සමසම අන්න අනුජාත කියලා තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ අවජාත. අර අවජාතක කියන අදහස නන්නේ මෙතන ඉදිරිපත් වෙන්නේ. අවජාත කියලා හඳුන්වන්නේ මොකද්ද? අන්න දෙමාපියෝ බුදුන් දහම් සඟුන් සරණ ගිහිල්ලා තියෙනවා. මේ දරුවාගේ එහෙම ගුණ ධර්මයක් නැහැ. දෙමාපියෝ පන්සිල් රකින්නවා. මේ දරුවා පන්සිල් කඩනවා. දෙමාපියන්ගේ අර උසස් මහත් සිතුවිලි රටා තියෙනවා. මේ දරුවාගේ ලාමක පටු හිතවිලි රටා තියෙනවා. අන්න අවජාත පුත්‍රයා කියලා හඳුන්වලා දෙනවා. ඉතින් අර ලෝක සම්මත කතාවම තමයි. නමුත් අර ආර්ථික මට්ටම් වෙනුවට, අධ්‍යාපන මට්ටම් වෙනුවට මෙතන හඳුන්වලා දෙන්නේ මෙන්න මේ දහමට අනුකූල වූ දියුණුවක්, දහමට අනුකූල වූ සෞභාග්‍යයක් තමයි භාග්‍යතුන් වහන්සේ මෙතන අඳුන්වලා දෙන්නේ. ඒතර අර පරණ පුරුදු අදහසම වෙනස් විදියකට ඉදිරිපත් කරනවා. මෙන්න පුත්‍රයෝ ජාති තුනක් ඉන්නවා. කොයි විදියටද මැනෙන්නේ? අර විදියට ආර්ථික තත්ත්වවත් අධ්‍යාපන මට්ටම්වත් නෙමෙයි. ඒ වෙනුවට මෙන්න මේ දහමට අනුකූල වූ සෞභාග්‍යයක්, දහමට අනුකූල වූ ප්‍රතිපදාවක් ලං කරගෙන තියනවද නැද්ද කියන අදහස මත. ඉතින් ඔන්න ඔය විදිහට මේ පුත්‍රයෝ තුන් දෙනා ගැන කියලා ඉදිරිපත් කළා. ඊට පස්සේ අද දවසේ මේ අපි ඉදිරියෙන් තියාගත්ත ගාථා කිහිපය භාග්‍යතුන් වහන්සේ ගැන හැර දක්වනවා. එතන තියෙන්නේ මොකද්ද? අතිජාතං අනුජාතං පුත්ත මිච්ඡන්ති පණ්ඩිතා අවජාතං න ඉච්ඡන්ති යෝ හෝති කුලගන්ධනෝ. පණ්ඩිතයෝ, මේ පණ්ඩිතයෝ ඥානවන්ත පුද්ගලයෝ අතිජාත හෝ අනුජාත වූ පුත්‍රයන් කැමති වෙත්. ඥානවන්ත පුද්ගලයෝ දෙමව්පියෝ මෙන්න මේ විදිහට තමුන්ට වැඩිය උසස් ගුණධර්ම ඇති හෝ තමුන් හා සමාන ගුණධර්ම ඇති පුත්‍රයන් දරුවන් කැමති වෙත්. අවජාතන්න ඉච්ඡන්ති යෝ හෝති කුලගන්ධනෝ. කුලයන් නසන්නා වූ අවජාත පුත්‍රයන් කැමති නොවෙත්. අර විදියට තමුන්ගේ කුලයන් විනාශ කරන, ඒ වස්තු සම්භාර දේවල් නම්බුනාම විනාශ කරන මේ විදියට අවජාත තමුන්ට වැඩිය අඩු ගුණ ධර්ම ඇති පුත්‍රයන් කැමති නොවෙත් කියලා ඔන්න පණ්ඩිත දෙමාපියන්ගේ ස්වභාවය ගැන තමයි මේ කියන්නේ. ඊට පස්සේ කියනවා ඒතේ කෝ පුත්තා ලෝකස්මින් යේ භවಂತಿ උපාසකා සද්ධා සීලේන සම්පන්නා වදඤ්ඤු වීත මච්චරා. මෙන්න මේ ಜಾති තුන, මෙන්න මේ කොටස් තුන තමයි දරුවෝ පුද්ගලයෝ වෙන්නේ මේ ලෝකේ. යම් තාක් මේ ලෝකේ දරුවෝ තුන් දෙනෙක් ඉන්නවද එන්නේ ආකාර තමයි තියෙන්නේ. යමෙක් භවಂತಿ උපාසක, යමෙක් උපාසකෙක් වෙද්ද සද්ධා සීලයෙන් යුක්ත වේද, පහවු මසුරු මල ඇත්තාහු වෙද්ද, චන්දෝ අබ්භගනාමුතෝ පරිපාසු විරෝචරේති. වලාකුලෙන් මිදුණු සඳ ලෙස මේ තැනැත්තා මේ පුත්‍රයා පිරිස් අතර බබලයි. ඔක තමයි ගෙනහැර දක්වන්නේ. අර විදියට යමෙක් ගුණධර්මයක් වඩා ගන්නවද, මේ විදියට බුදුන් දහම් සඟුන් සරණ ගිහිල්ලා අර විදියට ශික්ෂාපද සමාදන් වෙලා අර විදියට ලාමක ගති බැහැර කළා කල් ගෙවනවද, අන්න එවැනි පුත්‍රයෝ තමයි මේ පණ්ඩිත දෙමව්පියන් කැමති වෙන්නේ. මෝඩ දෙමව්පියෝ සමහර විට අර විදියට තමුන්ට වැඩිය පහත් මට්ටමේ දරුවෝ කැමති වෙන්න පුළුවන්. රාවජාත පුත්‍රයෝ කැමති වෙන්න පුළුවන්. නමුත් පණ්ඩිත දෙමව්පියෙක් ඉන්නවා නම් ඒ හැම කෙනාම අතිජාත හෝ අනුජාත පුත්‍රයන් දරුවන් කැමති වෙනවා. අන්න ඒ විදිහේ කොටස් තුනක් තමයි මේ ලෝකේ දරුවෝ පුත්‍රයෝ විදිහට ගෙනහැර දක්වන්න පුළුවන්. එතකොට යම් දරුවෙක් යම් පුත්‍රයෙක් අර විදිහට උපාසක කෙනෙක් වෙනවද, සද්ධා සීල යෙන් යුක්ත වෙනවද, පහව මසුරු මල ඇත්තේ වෙනවද, අන්න ඒ තැනැත්තා ඒ පුත්‍රයා අර වලාකුලෙන් මිදුණු සඳ ලෙස පිරිස් අතර බබලනෝ. ඉතින් ඔන්න ඔය අදහස තමයි බුදුරජාණන් වහන්සේ මේ අද දවසේ මේ සූත්‍ර දේශනාවේදී ගෙනහැර දක්වන්නේ. එතකොට දැන් අපි හිතුවොත් දැන් මේ කියන කරුණත් ඉදිරියෙන් තියාගෙන දැන් දෙමව්පියන්ගේ බලපෑම මොන වගේද අපේ ජීවිතවලට කියලා පොඩ්ඩක් විමසලා බලන්නත් වටිනවා. සාමාන්‍ය අපි හිතමු මොන විදිහේ දෙමව්පියෙක් හරි අර විදිහට ගුණධර්ම ඇති වේවා නැති වේවා යම්කිසි විදිහක දෙමව්පියෝගේ බලපෑම මොන වගේද අපේ ජීවිතවලට. අර සුද්ධෝදන රජතුමා අර උපමාවට කියන්නේ නේද මේ පුත්‍රසෙනෙහි මේ විදිහට සමත් සිඳගෙන මේ විදිහට මසුත් සිඳගෙන ඇටත් සිඳගෙන ඇට මිදුළු වලටම යනවා කියලා එහෙම කියනවනේ. ඒ වගේ තමයි දෙමව්පියෝගේ බලපෑමත් කියලා කිව්වට නරක නෑ. ඇට මිදුළු වලටම බැස ගන්නවා දෙමව්පියෝගේ යම් යම් බලපෑමක් තියනවාද, දෙමව්පියෝ හුරු පුරුදු කරන දේවල් තියනවාද, ඒවා ආයේ ඉතින් ඇට මිදුළු වලටම බැසලා තමයි නතර වෙන්නේ. මොකද හේතුව අර අර යන්තම් ඇස් කන් වැඩ කරන දවසේ ඉඳලා අහන්න දකින්න ලැබෙන්නේ මේ දේවල් තමයි. එතකොට ඒවා නිකන් සාමාන්‍ය දේවල්. ඒවා නිකන් අර අපි කියන්නේ නෝම් එක වගේ. මේවා තමයි ස්වභාවික දේවල් කියලා ඔන්න විදිහට තමයි දරුවා ට්‍රේන් වෙන්නේ, දරුවා ප්‍රෝග්‍රෑම් වෙන්නේ. එතකොට අර විදිහට දෙමව්පියන්ගේ බලපෑම බොහොම තීරණාත්මකයි. දැන් අපි ගත්තොත් දැන් කර්මයේ ප්‍රබලතාවය කියලා හිතෙන්නත් පුළුවන් කෙනෙක්ට. දැන් අපි හිතමු ඔය පාරේ ඉන්න වීදි දරුවෙක් වගේ. එතකොට ඒ දරුවාගේ ඉරණම මොන වගේද? ඒ දරුවාට චොයිස් එකක් තියනවද කියලා බැලුවොත් ලොකුවට ජීවිතය පිළිබඳ එහෙම එකක් නැහැ. එහෙම චොයිස් එකක් හදාගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් බොහොම දුර්ලභයි. මොකද හේතුව අන්න අර වීදි දෙමව්පියන්ගේ වීදි දරුවෝ ඉතින් වීදියේ ගත කරමින් ඉඳලා වීදියේම අපචාරවලට ලක් වෙලා ඒ ජීවිතවලටම හුරු වෙනවා. ඒක තමයි යථාර්ථය. එතකොට එක්තරා විදියක නිකන් කර්මයේ වෙලාවේ මේ තැනැත්තාට තියෙන ඉඩකඩ බොහෝ අහුරලා වගේ නේද? එහෙම වෙන්නත් පුළුවන්. ඒ ඉඩකඩ ලැබෙන්නේ බොහොම අඩුවෙන්. තියෙන්නේ වැරදින්න ඉඩකඩ තමයි. තියෙන්නේ අඩුපාඩු වෙන්න ඉඩකඩ තමයි. තියෙන්නේ විනාශය සඳහා ඉඩකඩ තමයි. එහෙම දෙයක් තියෙනවා ඉතින්. ඒක කර්මයේ ප්‍රබලතාවයක් කියලත් කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් ඉතින් දෙමව්පියෝ අර විදිහේ දෙමව්පියෙට දාව උපන්න දරුවෙගේ ඉරණම මොන වගේද? ඉතින් බොහොම සෝචනීය තත්ත්වයක්. නමුත් වෙන කෙනෙක්ට බාහිර කෙනෙක්ට බලලා අනුකම්පා කරලා ගොඩ ගන්නත් අමාරුයි. ඔය ඉස්සර වැඩට යන කාලේ ඔය මරදානෙන් එනවා සාමාන්‍ය රෑ 7 වගේ වෙනකොට එනවා කෝච්චියට යන්න. සමහර වෙලාවට දකින්න ලැබෙන. එතන ඉන්නවා අර ගුවන් පාලම තියෙන හරියේ හෙමුල්ලක ඉන්නවා කාන්තාවක්. ඒ කාන්තාව අර මොකද්ද කියන්නේ, කාගෙත් සුන්දරී කියන්නේ ගණිකා වෘතියේ දෙන කාන්තාවක්. එතකොට පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. සාමාන්‍ය ඉන්නවා අවුරුදු 4-3 වගේ පොඩි කෙල්ලෙක් ඉන්නවා. ඊට පස්සේ ඊට වැඩිය ලාබාල පිරිමි දරුවෙක් ඉන්නවා. එතකොට මේ දරුවෝ දෙන්නත් තියාගෙන පොඩි මොකද්දෝ නිකන් අර සපත්තු මහාන තැනක වගේ තියාගෙන මේ කාන්තාවත් ඉන්නවා. ඉතින් අර රෑගොම් ගොම්මනේ එන ගනුදෙනු කාර්යයෙන් මුදල් පියෝගන එතනම පිටිපස්සේ එතන තාප්පයක් පිටිපස්සට තමයි යන්නේ. එතකොට අර දරුවෝ දෙන්න එහෙම තියලා යනවා, ආපහු එනවා, ආපහු යනවා. ඉතින් ඕක තමයි ජීවිතේ. ඕක තමයි ජීවිතේ. ඒක තමයි අර දරුවෝ දෙන්නට අහන දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ වගේ වටපිටාවක ගොඩ නැගෙන දරුවෙට මොකද්ද ජීවිතේ ඉතුරු වෙන ඉඩකඩ කියලා ගත්තොත්, ගොඩක් වෙලාවට අර විදියට යහපතක් සඳහා හිතන්න කල්පනා කරන්න, තමුන්ගේ ජීවිතය අඩුම ගානේ වෙනස් මගකට යොමු කරන්න, ඒ විදියේ ඉඩකඩක් ඉදිරිපත් වෙනවාද කියලා සැකයි. එහෙම දෙයක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් ඒ කර්මයේ ප්‍රබලතාවයක් කියලා කියන්න පුළුවන්. කර්මය මේ ඉඩකඩ අහුරලා තියෙනවා. ඉඩකඩ ලබා දීලා නැහැ වැඩිය. එහෙම වෙන්නත් පුළුවනි. කෙසේ නමුත් මෙන්න මේ දෙමව්පියෝ කියන කට්ටියගේ බලපෑම අර ඇට මිදුළු වලටම බහිනවා. මේක තමයි සත්‍ය. එතකොට අපි හිතමු අර විදියට අර ಗುಣ නැති දෙමව්පියෝ අසුරේ හැදෙන දරුවන්ට මොකද වෙන්නේ කියලා ගත්තොත්, ඒගොල්ලොන්ගේ නෝම් එක බවට පත් වෙන්නේ අර නුගුණ තමයි. මොකද ඒදී සත්‍යයි. ඒදී සාධාරණ. ඒදී තමයි එදා ඉඳලා දකින්න අහන ලැබෙන්නේ. එතකොට ඒක මත පදනම් වෙලා තමයි මේ දරුවාගේ හිතවිලි රටාව ගොඩ නැගෙන්නේ. එතකොට බොහොමත් කලාතුරකින් කෙනෙක් තමයි අර විදියට මේ දෙමව්පියෝන් කරන දේවල් ඇරදී මේ නුගුණ හොඳ නැහැ කියලා මෙතනින් අත් මිදෙන්න ඉඩ කඩක් ලැබෙන්නේ බොහොම කලාතුරකින් දරුවෙට. ගොඩ දෙනෙට අන්න අරක නෝම් එක බවට පත් වෙනවා. ඉතින් මේ විදිහේ මොකද්දෝ යථාර්ථයක් තියෙනවා. එතකොට මේ දෙමව්පියෝ මේ කියලා දීලා තියෙන්නේ කොයි විදිහටද? අර චර්යාවෙන් තමයි කියලා දීලා තියෙන්නේ. එදා ඉඳලා අර ඇස්කන් වැඩ කරන්න ගත දවසේ ඉඳලා අහන දකින්න ලැබෙන්නේ මේගොල්ලන්ගේ චර්යාව. එතකොට මේ දේවල් හොඳයි කියලා ඉබේම නිකන් අර කරන දේවල් ඇඟට වැටෙනවා. මේ දේවල් නරකයි කියලා අර කරන දේවල් ඇඟට වැටෙනවා. හොඳ හෝ නරක වේවා මේ දෙමව්පියන්ගේ යම්කිසි මතවාද ක්‍රියා තියනවාද? ඒවා තමයි අර දරුවාට ප්‍රෝග්‍රෑම් වෙන්නේ. මේ දරුවා තුල අන්න වැඩ කරන්න ගන්න ඒවා තමයි. ඉතින් එහෙම දෙයක් තියෙනවා. එතකොට එන්නේ විදිහේ මහා ප්‍රබල බලපෑමක් සාමාන්‍යයෙන් මේ දෙමව්පියෝ නිසා, දෙමව්පියෝ හේතුවෙන් සිද්ධ වෙනවා. එතකොට එහෙම බලපෑමකුත් තිබිද්දී තමයි එතනින් එහාට භාග්‍යතුන් වහන්සේ මේ විදියට මේ පුත්‍රයෝ 3 දෙනෙක් කියලා පෙන්නුම් කරන්නේ. අර විදියට මේ කුඩා කාලේ ඉඳලා මේ නිකන් ආදර්ශයෙන් මඟ පෙන්නපු කට්ටිය. හොඳ හෝ වේවා නරක හෝ වේවා. හරි. හොඳ හෝ නරක හෝ වේවා ආදර්ශයෙන් මඟ පෙන්නපු කට්ටිය. එතකොට සාමාන්‍යයෙන් දෙමව්පියෙක් ගැටෙමින් දෙමව්පියන්ට අපි හිතමු අම්මට ද්වේෂ කරමින් අම්මා වගේ නම් වෙන්නේ නැහැ මං කවදාවත් කියලා වැඩි මහල් වෙච්ච කට්ටිය දවසක තේරුම් යනවා මම අම්මම තමයි කියලා. අර තම වැඩියම ද්වේෂ කරපු චරිතේ අන්තිමට බලනකොට මාතුලක් තියෙන ඒ ගුණ ධර්ම තමයි, මාතුලක් තියෙන ඒ වගේම ස්වභාවයක් තමයි කියලා පස්සේ වයසට යනකොට තේරෙන්න පුළුවන්. අම්මාට ද්වේෂ කරමින් අම්මා වගේ නම් වෙන්නේ නැහැ කියලා හිතාගෙන ලොකු වෙච්ච කට්ටිය අන්තිමට තේරුම් යනවා මම අපේ අම්මම තමයි කියලා. ඒ වගේ අමුතු යථාර්ථයක්, අමුතු ජෝක් එකක් මේ තුල තියෙනවා. අර විදිහට අර දෙමව්පියන්ගේ බලපෑම මොන වගේද කියලා. ඒගොල්ලෝ යම් යම් දේවල් හුරු පුරුදු කරනවාද, ඒ දේවල් අපේ ඇට මිදුළු වලටම බහිනවා. ඒ දේවල් වල සත්‍ය අසත්‍ය අපි තේරුම් ගනීද කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ගෙසේ නමුත් ඒක පැත්තක්. අනිත් පැත්තෙන් මේ දෙමව්පියෝ යම් කිසි විදිහක මේ දරුවන්ට හොඳ කරවන්න යනවනේ. අර විදිහට ලෝක සම්මතයට හරි අපි කියමුකෝ. ලෝක සම්මත විදිහට මේ අධ්‍යාපන මට්ටම් දියුණු කරවන්න යනවා. මේ මේ ඉගෙන ගත යුතුයි කියලා උගත් දෙමව්පියෝ දරුවන්ට අමුතු බලපෑමක් එල්ල කරනවා. පීඩාවට ලක් කරනවා. අපිට වැඩි හොඳට ඉගෙන ගන්න ඕනේ කියලා දැන් අර වෛද්‍යවරයෙක් වෙච්ච දෙමව්පියෙක්, ගුරුවරයෙක් වෙච්ච දෙමව්පියෙක් තමන්ගේ දරුවන්ට සෑහෙන වෙහෙස පීඩාවක් පටවනවා වෙන්න පුළුවන්. සමහර විට අර මුකුත් ඉගෙන ගත්තේ නැති අර ඕ ලෙවල්වත් පාස් නැති දෙමව්පියෝ අන්න අර දරුවන්ට එච්චරම වෙහෙසක් දෙන්නේ නැහැ. ඉතින් අර අර ඒ පීඩණය තුළම සමහර විට අර හයි පර්ෆෝමින් දෙමව්පියන්ගේ දරුවෝ ෆේල් වෙන්න ඒක හේතු වෙන්න පුළුවන්. මොකද හේතුව ඒගොල්ලෝ නිතරම ඉන්නේ පීඩණයක. මීට වැඩිය හොඳට පර්ෆෝම් කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අර විදිහට මේ දරුවෙක්ගේ වර්ධනය සඳහා දිය යුතු හොඳම ඉඩකඩ කියලා මට හිතෙන්නේ අන්න අර නිදහසේ ඉන්න දෙනවා නම්, ඒ දරුවාට නිදහසේ හිතන්න දෙන්න පුළුවන් නම්, අර ඒ විදිහට තමුන් තනිව තීරණ ගන්න හැකියාවක් දිනු කරලා දෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි විය යුත්තේ. මොකද එයාට නිදහසේ හිතන්න කල්පනා කරන්න, මේ දේවල් ප්‍රශ්න කරන්න, තේරුම් ගන්න, තමුන් තනිව තීරණ ගන්න මේ විදිහේ හැකියාවක් දිනු කරලා දෙනවා. එහෙම නැත්නම් හැම වෙලේම අර ඉන්නේ අර ෂැඩෝ එකේ ඉන්නේ, අර ගොල්ලන්ගේ ෂැඩෝ එකේ ඉන්නේ. ඒගොල්ලෝ කියන විදිහට තමයි කරන්න ඕනේ. ඒගොල්ලෝගේ තීරණ තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒගොල්ලන්ව ප්‍රශ්න කරන්න බෑ. ඒ විදිහට බලපෑමක් එන්න පුළුවන්. නමුත් අන්න හයි පර්ෆෝමින් දරුවෙක් හැදෙන්න අවශ්‍ය දේම තමයි අර නිදහස දීලා තියෙනවා. නිදහසේ හිතන්න කල්පනා කරන්න, නිදහසේ අර විදිහට ප්‍රශ්න කරන්න, නිදහසේ තීරණ ගන්න ඉඩ දීලා තියෙනවා. ඒක ලොකු වටිනකමක් අන්න ජීවිතේක දරුවෙට ලැබෙන්න පුළුවන්. ඔය ඉගෙනින් කටයුතුවත් ඒ දේවල් නෙමෙයි, ඒ වෙනුවට නිදහස ඉන්න දීලා තියෙනවා. ඒ ඒක තමයි වටිනම දේ. අන්න ඒ ඉඩ කඩ ලැබෙනවා නම් ඇත්තට ගොඩක් වෙලාවට දෙමව්පියෝ සාර්ථකයි කියලා කිව්ව හැකි. අර කියන්නේ නිකන් සාර්ථක දෙමව්පියෙක් ගේ ස්වභාවය තමයි අර ලොකු තැනකින් පටන් අරන් දරුවා වැඩිමලෙක් බවට පත් වෙනකොට අවුරුදු 16 18 වෙනකොට දෙමව්පියෝ අහෝසි වෙනවා. එහෙම නැත්නම් දෙමව්පියෝ, ඒ කියන්නේ දෙමව්පියන්ගේ බලපෑම විදිහට ගත්තාම දෙමව්පියෝ මියෑදෙනවා. අර විදිහට අවුරුදු 18 වෙනකොට දෙමව්පියෝ අහෝසි වෙනවා. අර තනි දරුවා ඉන්ඩිපෙන්ඩන්ට්, එයාට තනියෙන් තීරණ ගන්න පුළුවන්. එයාගේ වැඩ කටයුතු කරන්න පුළුවන්. අවුරුදු 18 වෙලත් දෙමව්පියෝ ලොකු රෝල් එකක් ප්ලේ කරනවා නම් අර දරුවාගේ ජීවිතේ, එහෙනම් ඉතින් අසාර්ථකයි. අසාර්ථකයි මොකද හේතුව දරුවා වෙනුවෙන් තාම හිතන්නේ, කල්පනා කරන්නේ, තීරණ ගන්නේ දෙමව්පියෝ. නෑ, දෙමව්පියන්ගේ රෝල් එක මුලින් ලොකුයි, ඊට පස්සේ ටික 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 අඩු වෙලා ගිහිල්ලා ශූන්‍ය විය යුතුයි අර විදිහට අවුරුදු 18 වගේ වෙනකොට. ඒක තමයි සාර්ථක දෙමව්පියෙක් කියලා පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒ විදිහට තමයි අන්න මේ මේ ටික 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 දරුවෝ ස්වාධීන වුණා. ඒගොල්ලොන්ගේ සාර්ථකව වැඩ කටයුතු කරගන්න යම් කිසි පදනමකින් හිතන්න, කල්පනා කරන්, තීරණ ගන්න හැකියාව තියෙනවා. අන්න ඒ විදිහේ ස්වභාවයක් අන්න ගොඩාක් වෙලාවට දරුවෙට යහපත පිණිස හේතු වෙන්න පුළුවන්. එහෙම නැතු අර අර පාලනය කිරිල්ල නෙමෙයි ඇත්තරම. පාලනය කිරිල්ල, හැම දෙයකටම අත දැමිල්ල, දරුවාගේ ජීවිතේ අංශු මාත්‍රයක් නැතුව සියල්ල කන්ට්‍රෝල් කරන්න යන වගේ දේවල්, ඒවා එච්චර සාර්ථක දේවල් නෙමෙයි. ඒ දේවල් වලින් ලැබෙන ප්‍රතිඵල කොරපු කට්ටිය හොඳටම දන්නවා ඇති. මේ දරුවන්ගේ ජීවිත මෙච්චර කන්ට්‍රෝල් කරන්න ගිහලා අන්තිමට ලැබිච්ච ප්‍රතිඵලය මොකද්ද කියලා. ඒක නිසා අන්න අර ස්වාධීනව වැඩ කරන්න දීලා ඒ විදිහේ පෞරුෂයක් සහිත කෙනෙක් ගොඩ නැගෙන්න ඉඩ දෙනවා නම් ඒක තමයි යථාර්ථය. ඉතින් අපි හිතමු මෙන්න මේ මේ අපි පුහුණු කරන සතිමත් බවත් සතිමත් බැල්මත් ඔන්න ප්‍රඥාවන්ත දෙමව්පියෙක්ගේ බැල්ම ඇටිටියුඩ් එක තමයි ඒ තුළ තියෙන්නේ. සතිමත් බැල්ම ඔය සක්මනක පරියන්කේක මේ යන ක්‍රියාවලිය දිහා අපි බලාගෙන ඉන්න බැල්ම ගත්තොත් අන්න අර ප්‍රඥාවන්ත දෙමව්පියෙක්ගේ ඇටිටියුඩ් එකක් තමයි ඒ තුළ තියෙන්නේ. දැන් සිහිය පුරුදු කරනකොට ආධුනිකයෙක්ට මේක ගෝචර නොවුනත් සාමාන්‍ය යම් පමණක පරිචියක් තියෙන කෙනෙක්ට තේරෙනවා අර එන දේවල් සියල්ල කන්ට්‍රෝල් කරන්න ගියොත් වෙනමම අර්ශස් සමාරු ඇදිලා තමයි නතර වෙන්නේ. භාවනා කරන්න ගිහිල්ලා අර්ශස් සමාරු වෙනවා, තටමලා, දඟලලා. එහෙම දේවල් කොතෙකුත් දැක ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් සිහිය පුරුදු කරනකොටත් අර හිතවිලි නැగిලා එනකොට, හිත ඇවිස්සෙනකොට, ඒ වගේ දේවල් වලටත් යම් කිසි විදියක ඉඩක් දෙමින් තමයි මේ පුහුණුව සිද්ධ කරන්න වෙන්නේ. ඒක තමයි ආතතිය අඩු ක්‍රමවේදේ සාර්ථක ක්‍රමවේදේ. එතකොට මේ ක්‍රියාවලිය දිහා අවදිව බලාගෙන ඉන්නවා. හැබැයි මේ ක්‍රියාවලිය වැඩිය පාලනය කරන්න යන්නෙත් නැහැ. ඔන්න ඒ විදිහේ 아무තු මධ්‍යස්ත බැල්මක් තමයි මේ සතිමත් බැල්ම. මේ සක්මන දිහා බලන්නේ මෙන්න මේ මධ්‍යස්ත බැල්මෙන්. පරියංගි දිහා බලන්නේ මෙන්න මේ මධ්‍යස්ත බැල්මෙන්. එදිනදා ජීවිතය දිහා බලන්නේ මේ මධ්‍යස්ත බැල්මෙන්. අන්න ඒ විදිහේ බැල්මක් තමයි අර ප්‍රඥාවන්ත දෙමව්පියෙක්ගේ බැල්ම. තමයි ඔතුල තියෙන්නේ. අපි හිතමු ප්‍රඥාවන්ත නොවන දෙමව්පියෙක් වෙන්නේ කොහොමද? එක්කෝ දරුවා දිහාම බලාගෙන දරුවාගේ සියල්ල පාලනය කරන්න යනවා. ඒ දරුවාට වරදින් ඉඩකඩ දෙන්න කැමැති නැහැ. යාට ඉගෙන ගන්න දෙන්න කැමැති නැහැ. ඕක එපා, මේක එපා, මෙහෙම කරන්න, අර එහෙම කරන්න කිය කිය හැම දෙයකටම අත දානවා. අර මෝඩ දෙමව්පියෙක් කියලා කිව්ව හැකි. ඕක කියනකොට මට හැමදාම මතක් වෙන්නේ අර අපේ එයා ගෙදර මිසී ඇන්ටිගේ බල්ලා. මිසී ඇන්ටි බල්ලෙක් ගෙනහල්ලා අනේ හරි ලස්සන බලු පැටියා. නෑ හොඳ ජාතියක බලු පැටියෙක්. ඉතින් කාලයක් තිස්සේ හොඳට කෑම දිදී වත්ත ඇතුළට දාගෙන ගේට්ටු අහගෙන හදාගෙන ඉඳියා. එතන ගේ ඉස්සරහා සාමාන්‍යයෙන් පාරක්. තාර පාරක්. එතකොට ඉතින් මේ බල්ලත් හොඳට ආහාර පෝෂණය වෙලා දඬු උස්මහත් වෙලා හොඳට හැදිලා ආවා. නිකන් හොඳ නිකන් හොඳ වර්ගයක බල්ලෙක් කියන ගානට අර මාස 6-7ක් යනකොට ලොකු වෙනවනේ. අන්න එහෙම හොඳට හැදිලා ආවා. නමුත් එක දවසක් අර ගේට්ටුව වැරදිලා වගේ ඇරිලා තිවිලා ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා බල්ලා තාරපාරට. හරිද? ආපු තැනම එහෙම්මම ලේ පාරක් ගලාගෙන ගිහිල්ලා තියෙනවා. පාර මැද බල්ලා වැටිලා ඉන්නවා. නැන්ද මොකද? අර පාරක් වටපිටාවක් ඒ අනතුරු මේ සතා දන්නේ නැහැ. අර ආරක්ෂාව යටතේම තමයි හැදුනේ. අපේ ගෙදර බල්ලෙක් ඉඳියා, අපේ ගෙදර ගේට්ටුත් නැහැ. ඌ ඉන්නේ බාරෙමමයි. ඌ ගිහිල්ලා බේකරි ගිහිල්ලා පානුත් අරන් එනවා. අනේ කිසි අනතුරක් නැහැ නේ. කිසි අනතුරක් නැහැ. අන්න අර සියල්ල පාලනය කරමින් සියල්ල අර විදියට කියලා දෙමින් කරන්න ගියාම අර වැරදිලා ඉගෙන ගන්න ඉඩ කඩ නැතිකොට දවසක වරදින්නේ හොඳ මේකෙන් මාරාන්තික වරදක් වෙන්න පුළුවන්. ඒ වරදින වැරදීම එන්නේ විදිහ දෙයක් තියෙනවා. එතකොට අර සියල්ල පාලනය කරන්න යන දෙමව්පියෙක් අන්න ඒක ප්‍රඥාවන්ත බැල්මක් නෙමෙයි. එහෙම නැත්නම් අර සතිමත් බව පුරුදු කරනකොට මේ හුස්මෙම ඉන්න ඕනේ කියලා නටනවනම් මේ සද්ද ඇහෙන්න බෑ, මේ අරමුණු එන්න බෑ, මේ මිනිස්සු කයින්න බෑ කියලා දඟලනවනම් අන්න අර ඒ මෝඩකමම තමයි තියෙන්නේ. අනිත් පැත්තෙන් අපි හිතමු තව දෙමාපියෙක් ඉන්නවා ඩෝන්ට් කියා. දරුවෝ ගැන හොයලා බලන්නේ නැහැ, ඕන එකක් කරගනින් කියලා සම්පූර්ණ අතහැරලා දාලා ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අරු ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා මොකක් හරි මේ වෝල් සොකට් එකකට හරි ඇඟිල්ල ඔබලා එතනින් වැඩේ අහවරයි. එතකොට ඒකත් ඒක අර විදිහේ නිකන් නරුමකමක් කියලා කිව්ව හැකි නේද? තිරසන්කමක්. ඒ දෙමව්පියෝන්ගේ බැල්ම හරියන්නේත් නැහැ. ඈ ඒ කියන්නේ මොකද්ද? අර භාවනාවක් නොකරන කෙනෙක්ගේ ස්වභාවය වගේ. ඒක මොකද එයා ඔහේ යන්න දීලා හිතට ඕන විදියක වල්මත් වෙන්න දීලා ඉන්නවා. එතකොට එහෙම භාවනාවක් එන්නේ නැහැ නේ. එහෙම ප්‍රතිපදාවක් වැඩෙන්නේ නැහැ. එතකොට ඒකත් හරියන මගුලක් නෙමෙයි. ඒක අර විදියට මුරුගකමක්, තිරසන්කමක් වගේ ස්වභාවයක් තමයි ඒ තුල තියෙන්නේ. හරි. එහෙමනම් අන්න මධ්‍යස්ථ බැල්ම මොකද්ද? අන්න මේ දෙමාපියෝ ඉන්නවා. නිකන් පත්තරේ බල බල තමයි ඉන්නේ. නිකන් බැලුව බැල්මට පේන්නේ පත්තරේ බලනවා වගේ කියලා. නමුත් ඇස්කොනෙන් අර දරුවා දිහා බලාගෙන ඉන්නවා. එයාට වැරදිලා ඉඩකඩ තේරුම් ගන්න ඉඩ දෙනවා. ඈ හිටිවන්දවකට පුළුස්ස ගන්න ඉඩ දෙනවා. ගින්දර අඳුන ගන්න ඉඩ දෙනවා. අර විදියට පොඩ්ඩක් වැටිලා පස්ස බිම ඇනින්න, පොඩ්ඩක් ඔළුව ගෙඩි ගැහෙන්න ඉඩ දෙනවා. හැබැයි අර මරණීය වරදක් සිද්ධ වෙන්න යනවාද? අන්න ඒ වෙලාවේදී මැදිහත් වෙලා මේක වලක්වනවා, නිවැරදි කරනවා. අන්න මැදිහත් බැල්ම. එතකොට ඔන්න ඔය බැල්මම තමයි සාමාන්‍යයෙන් සතිමත් බැල්ම කියන්නේ. අර විදියට සම්පූර්ණ හිතට වල්මත් වෙන්න දීලත් නැහැ. අනිත් පැත්තෙන් හිතේ සියලු දේවල් පාලනය කරන්න යන්නෙත් නැහැ. ඒ වෙනුවට හිතිලි වලටත් පොඩ්ඩක් එන්න දෙනවා. හිතත් පොඩ්ඩක් ඇවිස්සෙන්න දෙනවා. අර විදියට මේ විවිධ දේවල් අතරේ හෙමිහිට නැවත නැවත හුස්ම වැටෙන බවට, පතුල වදින බවට මේ විදියට සූක්ෂමව සිහිය පිටවා ගනිමින් මෙතනත්ත කටයුතු කරනවා. අන්න එන්නේ ප්‍රඥාවන්ත දෙමව්පියෝගේ බැල්ම තමයි මේ සතිමත් බැල්ම බවට පත් වෙන්නේ. අන්න ඒ විදිහේ බැල්මක් දරුවෙක් දිහා බලන්න පුළුවන් නම් අන්න ඒක ප්‍රඥාවන්තයි. ඒක අර විදිහට දරුවන්ට ගොඩාක් වෙලාවට තම තමන්ගේ යහපත සලස ගන්න ඒ විදිහේ විවෘත මානසිකත්වයක්, ඒ විදිහේ හිතවිලි රටාවක්, ඒ විදිහේ පරිණත භාවයක් ළඟා කරගන්න හේතු වෙනවා. ඉතින් අපි හිතමු එහෙම හැදෙන වැඩෙන දරුවෙක් අන්න දවසක මෙයා මෙන්න මේ පුත්‍රයෝ තුන් දෙනාගෙන් කොයි ගොඩටද වැටෙන්නේ කියන වගේ ප්‍රශ්නයක්නේ මෙතන මේ තියෙන්නේ. මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ මේ විදිහට මේ පුත්‍රයෝ තුන් දෙනෙක් ඉන්නවා. මෙන්න පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා. අර විදිහට මේ ගුණධර්ම අනුව තමයි මේක පෙන්වන්නේ. ප්‍රතිපදාව අනුව තමයි. බුදුන් දහම් සඟුන් සරණ යාම, පන්සිල් සමාදන් වී රැකීම, ඊළඟට අර විදිහට ලාමක ස්වභාව ඇතිද නැතිද කියන කතාව. ලාමක ස්වභාවය කියන්නේ මොනවද? ඔය චාටු කතා, වංචක බව, ඔය වගේ නොයෙකුත් දේවල් තියෙනවානේ. ඒව හරිම බාධයි මේ ජීවිතේකට. ගොඩ දෙනෙක් හිතනවා නිකන් මේ මිනිස්සුන්ව රවටලා බොරු කියලා ඒ විදිහේ නොයෙකුත් වංචා දේවල් කරලා දිනන්න පුළුවන් කියලා. තාවකාලිකව නිකන් දිනුවා වගේ බැලූ බැල්මට පේනවා. ඒකනම් හැබැයි ඒක පිළිගන්න එපැයි. තාවකාලිකව නිකන් දිනුවා වගේ. නෑ බැලූ බැල්මට සාර්ථකයි වගේ. කෙනෙක්ට හිතනවා අපිත් මේ වගේ මේ දේවල් කරලා කටයුතු කරන අපිටත් යහපතට හොඳට ජයට ඉන්න තියුණා කියලා එහෙම හිතෙන්නත් පුළුවන් කෙනෙක්ට. නමුත් අන්න දීර්ඝකාලීනව කවද මේ රවට්ටලා තියෙන්නේ කියලා ගත්තොත් අන්තිමට තමුන්ගම රවට්ටගෙන තියෙනවා. කාටද මේ වංචා කරලා තියෙන්නේ කියලා ගත්තොත් තමුන් තමුන්ටම වංචා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් తాවකාලිකව සාර්ථකයි කියලා පෙනුනත් දීර්ඝකාලීනව ඒවයේ කවුද වංචා කරගත්තේ, කාටද, කවුද කාවද රවට්ටගත්තේ කියලා බොහොම පැහැදිලිව කාට කාටත් දැක දැනගන්න පුළුවන්. ඒක නිසා සාමාන්‍යයෙන් අර විදිහට මේ ලාමක දේවල් හොඳයි වටිනවා කියලා බැලු බැල්මට පෙවුනට ඒ දේවල් දීර්ඝකාලීනව යහපත සඳහා පිටන්නේ නැහැ. ඒතකොට එන්නේ ධාර්මික පණිවිඩය තමයි භාග්‍යතුන් වහන්සේ මිනුම් දණ්ඩ විදිහට අරගන්නේ. එහෙම නැතුව මුදල්වත් වෙන දේවල් නෙමෙයි. නියම සෞභාග්‍ය, නියමවත්කම් වෙන්නේ මේ දේවල්. අර විදියට නිකම් බලල්ලු මරලා සල්ලි හම්බ කරත් මොකද, සල්ලි ඤාව ඤාව කියන්නේ නෑනේ කිව්ව අදහස් නෙමෙයි මේ. ඒ වෙනුවට අන්න තමුන් යම් කිසි විදිහක ගුණ ධර්මයක් ලං කරගෙන තියෙනවා. ඒ විදිහේ ගුණධර්මික පිහිටලා ඉන්නවා. අන්න එහෙම පිහිටලා ඉන්නවා නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ. ඒක තමයි නියම සෞභාග්‍ය බවට පත් වෙන්නේ. අනේ සෞභාග්‍යයට අනුව මේ දරුවන්ට දෙමාපියන්ට වැඩි සාර්ථකත්වයක් තියනවාද? දරුවෝ දෙමාපියන්ට වැඩි ගුණධර්ම තියනවාද? තියනවා නම් අන්න ඒක යම් කිසි විදියක අත්‍යජාත දෙමාපියෝ ඉක්මොලා ගියපු දරුවෙක් පුත්‍රයෙක් විදියට තමයි පෙන්වන්නේ. දරුවෝ සමාන ගුණධම් ඇතිනම් අනුජාත දෙමාපියන්ට සමසම දරුවෙක් පුත්‍රයෙක් විදියට පෙන්වන්නේ. අර විදියට අවජාත දෙමාපියන්ට අඩු ගුණධර්ම ඇති. එහෙම කට්ටිය අන්න ඉන්නත් පුළුවන්. එහෙම කට්ටියව උතර අවජාත දෙමාපියන්ගේ ගුණවත් නැහැ. එහෙමවත් නැහැ. කියලා විදියට කොටස් තුනකට කඩලා බුදුරජාණන් වහන්සේ මේ සංසන්දනය කිරීම සිද්ධ කරනවා. එතකොට අපි හිතමු සමහර වෙලාවට අර විදියට අපි කිව්වොත් දෙමව්පියන්ගේ බලපෑම නෙගටිව් නම් අර මං කලින් කිව්වේ ගුණධර්ම නැති අර විදියට සමහර විට දුප්පත්කමෙන් පීඩිත අර විදියට වීදි දරුවෝ වගේ ඒ වගේ ස්වභාව සහිතව දියුණු ගොඩ නැගිච්ච එහෙම නැත්නම් වැඩි වියටපත් වෙච්ච දරුවෝ අන්න සමහර විට අර ගුණධර්ම වඩා ගත්තොත් දෙමව්පියන්ට වැඩිය බොහෝ පරතරයක් වගේ නිකන් නේද ලොකු පරතරයක් පෙන්නුම් කරනවා. දෙමව්පියෝ ඉක්මෝලා සෑහෙන දුරක් ගිහිල්ලා වගේ දැලූ බැල්මට. ඒගොල්ලොන්ට එහෙම යන්න අමුතු ශක්තියක් හැකියාවක් අවශ්‍ය වෙනවා. මොකද හේතුව අර මුල් කාලයේ බලපෑම ගොඩක් ඍණාත්මකයි. නෙගටිව් පැතර තමයි තියෙන්නේ. එහෙව් තිවිද්දිත් කොහොම හරි ඉක්මෝලා ගියා කියන්නේ ඉතින් ලේසි නෑ. එහෙම ගියපු කෙනෙකුත් නැතුවා නෙමෙයි මේ ලෝකේ. දුර්ලභ වෙන්න පුළුවන්. අර විදියට වීදිවල ඉපදිලා තමන්ගේ ජීවිත ගොඩ නගාගත්ත දරුවෝ ඇති. බහුතරයක් විනාශ වෙද්දි නේද? බහුතරයක් විනාශ වෙද්දි කීප දෙනෙක් හරි ඇති. ඉතින් එන්නේ විදියට එන්නේ පරතරය ගැන අදහසක් තමයි මෙතෙන්දි තියෙන්නේ. මේ පුත්‍රයෝ තුන් දෙනාගේ මොන කැටගරියකටද වැටෙන්නේ? මොන විදිහේ ස්වභාවයක්ද තම තමුන් ලං කරගන්නේ කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දී කියන හැර දක්වන්නේ. ඊට පස්සේ අපි හිතමු දැන් ඒ විදියට දෙමව්පියන්ගේ වටපිටාව ඉක්මෝලා ගියපු දරුවෙක් ඉන්නවා නම් එයා සාර්ථකයි. එයා කැමැති විය යුතුයි ප්‍රඥාවන්ත දෙමව්පියෝ කියලා අන්න සඳහන් කරනවා. අඩුම ගානේ දෙමව්පියන්ට සමසම ස්වභාවයක්වත් තියෙනවා නම් අනේයත් කැමැති විය යුතුයි ප්‍රඥාවන්ත දෙමව්පියෝ කියලා සඳහන් කරනවා. නමුත් අන්න ඊට පහත් මට්ටමකට ගියපු කෙනෙක් ඉන්නවා නම් අවජාත ස්වභාවයක් සහිත නම් අන්න මේ කුලයන් විනාශ කරන දෙමව්පියන්ගේ ජීවිත විනාශ කරන දෙමව්පියන්ගේ වස්තුව විනාශ කරන අර විදියට ඒ විදිහේ පුත්‍රයෙක් දරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. එහෙම දරුවෝ ඉන්නවා. හොඳ අධ්‍යාපනය ලැබපු හොඳ පසුබිමක් තියුණු දෙමව්පියන්ට එකෙක් පහළ වුණා අර විදියට යකෙක් පහළ වුණා. අර සම්පූර්ණ අර වස්සු සම්භාර විනාශ කළා. දෙමව්පියන්ගේ කීර්ති නාමය විනාශ කළා. අන්තිමට දෙමව්පියන්ට දිවි නහ ගන්න මට්ටමට පවා අරගෙන යන්න පුළුවන් පුත්‍රයොත් හිටපු ගමන් පහළ වෙනවා. එහෙම මගේ ජීවිතෙත් මම අවස්ථා කිහිපයක දැකලා තියෙනවා. අපේම වයසේ සමකාලීනයෝ සමහර විට මිත්‍රයෝ අන්න මද්රව්‍ය වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා ගිහිල්ලා අර දෙමව්පියන්ගේ තියෙන වස්සු සම්භාර කොහොමද පැහැරගන්නේ, තර්ජණය කළා, පිහිය දික් කළා, කොහොමද ගෙදර තියෙන මුදල් අරගෙන යන්නේ, අන්තිමට මේ ගෙවල් දොරවල් වල ජීවත් වෙන්න බැරුව මේ මිනිසුන්ගෙන් ලබන නින්දා දරා ගන්න බැරුව සමහර විට ඒ පළාත් පවා තැහැරලා ගිහිල්ලා අලුත්ම ප්‍රදේශයකට ගිහිල්ලා පදිංචි වෙලා ජීවත් වෙන්න උත්සාහ කරන දෙමව්පියෝ පවා ඉන්නවා මේ ලෝකයේ. ඒ ජීවත් වෙන්න ගියත් නැවතත් හොයාගෙන ඇවිල්ලා අර වදේම අර අවජාත පුත්‍රයා ලබා දෙනවා. ත්‍යාගවාම මේ පිරිමි විතරක් නෙමෙයි ඒක දුවරුත් ඉන්න පුළුවන් ඒ විදිහ කට්ටිය. කෙසේ නමුත් ඔන්න ඒ විදිහේ බලපෑමක් මේ දරුවන්ගෙන් එල්ල වෙන්න පුළුවන්. දෙමාපියන්ට වැඩිය අන්න පහත් මට්ටමකට ගියා කියන අදහසනේ තියෙන්නේ ඔතන. ඉතින් කොහොම හරි මේ විදිහේ දෙයක් කියාගෙන යනකොට ඔය බොරැල්ලේ වැඩසටහනකට යනවා මාසකට සැරයක්. එතන ඉන්නවා ඒ දවල්ට දානේ පූජ කරන මහත්තයා. මේ දෙන්න වයසක ඩබලක්. ඉතින් නෝනායි මහත්තයා හරි සද්දාවෙන් ගෙදෙට්ට වඩම්මගෙන ගිහිල්ලා දවල් දානේ පූජ කරනවා. ඉතින් දානේ පූජ කරනකොට ගෙදර ඉන්නවා ලොකු වෙච්ච පුතෙක්. සාමාන්‍ය අවුරුදු 40ක් විතර ඇති එකටත් මම හිතන්නේ. ඉතින් කොමාරි මේ එයා සාමාන්‍යයෙන් මේ දෙමාපියන්ගේ ඒ පින්කම් වලට වේවා ඒ වගේ වැඩවලට හවුල් වෙන්නේ නැහැ. එයා සාමාන්‍යයෙන් ඩෝන්ට් කියා ඉන්නේ. හරි එතනින් එහෙට මෙහෙට යනවා. ඒවට සම්බන්ධයක් නැහැ. කතා කරන්නේ නැහැ, කියන්නේ නැහැ, මුකුත් සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් ගෙදර ඉන්නවා. අර දෙන්න තමයි මුල් වෙලා අර වැඩ කටයුතු කරන්නේ. ඉතින් අර දරුවා සම්බන්ධ නොවි ඉන්නවා. දවසක් ඒ මහත්තයාම කියනවා ස්වාමීන් වහන්ස මම මේ දරුව පොඩි කාලේ මේගොල්ලෝ ලවා තමයි ඉස්සෙල්ලාම දානේ පූජ කරේ. මගේ ළඟ තියුණා ඉස්සර 100කට හමාරකට දානේ උගන්න පුළුවන් වාජන පවා තියුණා. ඒ විදිහේ මේගොල්ලොන් ඉදිරිපත් කළා තමයි මේ විදිහේ වැඩ කටයුතු කරේ. මේගොල්ලන්ගේ පෙරමුණේ තියාගෙන තමයි කරේ පොඩි කාලේ. ඒ දවස්වල හාමුදුරුවෝ අනුමෝදනා කරනවා මේ පින් ඇති පුතෙක් බලන්න මේ දානේ වැඩ කටයුතු වලට ඉහලින්ම සම්බන්ධ වුණේ මේ දරුවා තමයි. මේ ඉදියේ දරුවෝ ලබන්න වාසනා කරන්න ඕනි කියලා ඒ දවස්වල හාමුදුරුවෝ අනුමෝදනා කරනවා. හැබැයි ස්වාමීන් වහන්ස ඒගොල්ලෝ මේ හාමුදුරුවරු ආශ්‍රය කළාම ඒගොල්ලන්ට මේ සාසනය ගැන සද්ධාව නැති වෙලා ගියා. දැන් කියනවලු මේ වගේ කට්ටියට මොකට දන් දෙනවද කියලා. දැන් කියනවලු ඔය වගේ වැඩ තේරුමක් නැහැ කියලා. දැන් මේ ලොකු වෙලා. උතර මෙයා කියන්නේ මොකද්ද මේ මාත්‍යා කියන්නේ? අරගොල්ලෝ අර සද්ධාවෙන් පිරිහිලා තියෙන්නේ මේ සංඝයා වැඩිපුර ඇසුරු කළා කියලා තමයි කියන්නේ. ඒගොල්ලන්ගේ ගුණ ධර්ම නැති බව දැකලා ඒකෙන් කලකිරිලා මේ වගේ කට්ටියට දන් දීලා වැඩක් තියනවාද කියලා කලකිරිලා ඒක නිසා තමයි දැන් සම්බන්ධ නොවෙන්නේ කියලා කියනවා. එතකොට අපි හිතමුකෝ ආමඳුරවරුත් වැඩි ආශ්‍රය කරාම සමහර විට සද්ධාව නැති වෙන්න නම් පුළුවන්. එහෙම හේතු කාරණා නැතුව නොවේ. එහෙම හේතු කාරණා දුර්ලභත් නොවේ. හරි ඒක හරි. අර සාමාන්‍ය ඔය වික්ෂුන් වහන්සේ නමකට තියෙනවා කුල දූෂණ ශික්ෂාපදයක්. කුල දූෂණේ අදහස මොකද්ද? මේ හාමුදුරන්ගේ චර්යාව හරි නැහැ. චර්යාව හරි නැති නිසා වටපිටාවේ කුල දූෂණය වෙනවා. මේ සද්ධාව තියෙන මිනිස්සුන්ගේ සද්ධාව නැති වෙලා යනවා. ඇයි? මේ හාමුදුරුවෝ මේ ගෑනු තියාගෙන ඉන්නවා. අන්න දැක්කා මොකද වෙන්නේ? එතකොට කියනවා ආපෝ මේ පේනවනේ මේ බුද්ධ පුත්‍රයෝ. මේ කටයුතු කරන ඉදිය මේ යාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නැ මේ යාගේ නෝනා මේ ළමයි කියලා අන්න අර පන්සල වටේ ඉන්න සංඝක්කාරලා ටික ඇඟිල්ල දික් කරලා පෙන්නනවා. අන්න කුල දූෂණය කියලා තමයි ඒක හඳුන්වන්නේ. ඊට පස්සේ හාමුදුරෝ රැට පාටි දාලා බොනවා. වටපිටාවේ ගෙවල් වල කට්ටියට මියුසික් ඇහෙනවා, බීලා දඟලනවා ඇහෙනවා. අන්න කුල දූෂණය වෙනවා. නැත්නම් හාමුදුරෝ ගමේ අවුරුදු උත්සවයට ගිහිල්ලා කොට්ට පොර ගහනවා. හරිද? එතකොට අන්න යකෝ මේ වැය බලපංකෝ මේ වැඩේ කියලා අර කොල්ලෝ ටිකගේ සද්ධාවක් තියෙනවද? ඒක නැති වෙලා ඉන්න ඔය විදිහට හරි අමුතු ගැඹුරු ශික්ෂාපදයක් ඕක. ඒක පැහැදිලි කරන්න පිටු ගණනාවක් තියෙනවා ඒ විනය පොත කියවලා බැලුවොත්. ඔයා ගන්න පුළුවන් වුණොත්, පෙරලා ගන්න පුළුවන් වුණොත් ඒකට. කෙසේ නමුත් මේ ඒ ශික්ෂාපදේ ටිකක් විස්තර සහිතයි. හැබැයි ගැඹුරුයි. මොකද්ද මේ කියන්නේ? මේ චර්යාව හරි නැහැ. චර්යාව හරි නැති හින්දා අර වටපිටාවේ ආශ්‍රය කරන මිනිස්සු සද්ධාව පිරිහෙනවා. ඒ කුලයන් දූෂණය වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට ඒ කුලයන් දූෂණය වෙන නිසා අර වටපිටාවේ අනිත් සංඝයා වහන්සේලා ඇවිල්ලා කියනවා මෙන්න මේ හාමුදුරුවන්ට ආමන්ත්‍රණය කරලා කියනවා අයසුතුන් වහන්සේ ඔබ වහන්සේගේ චර්යාව හොඳ නැහැ. ඔබ වහන්සේගේ චර්යාව හොඳ නෑ. ඒ චර්යාව හොඳ නැති නිසා මෙන්න බලන්න මේ කුලයන් දූෂණය වෙලා තියෙනවා. දූෂණය වුණු කුලයන් අපිට දකින්න ලැබෙනවා. ඔබ වහන්සේ නිසා සද්ධාව පිරිහෙච්ච කුලයන් අපිට දකින්න ලැබෙනවා කියලා එන්නේ විදියට අර අනිත් සංඝය ඇවිල්ලා කියනවා. අනිත් ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කියනවා. එතකොට මේ හාමුදුරුවෝ කියනවා, නෑ නෑ ඔය බොරු, මේ මට විතරක් චෝදනා කරනවා. මේ භික්ෂූන් කියන ජාතිය චන්දගාමිනෝච බික්කු, දෝසගාමිනෝච බික්කු, මෝහගාමිනෝච බික්කු, භයගාමිනෝච බික්කු. මේ භික්ෂූන් කියන ජාතිය චන්දයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන්, බයෙන් අගතියට ගිහිල්ලා තමයි මේක කරන්නේ. ඔන්නෝම කියනවා. අර මේ 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 මගේ වරදක් නෙමෙයි. ඕගොල්ලෝ මේ චන්දයෙන් නගතියට ගිහිල්ලා, ඔගොල්ලෝ මේ බයෙන් නගතියට ගිහිල්ලා, ඔගොල්ලෝ මේ ද්වේෂයෙන් නගතියට ගිහිල්ලා, ඔගොල්ලෝ මේ මෝහයෙන් නගතියට ගිහිල්ලා තමයි මට මේ චෝදනා කරන්න කියලා අර හාමුදුරු පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති වුණාට මොකද? අර ස්වාමීන් වහන්සේලා එකතු වෙලා පනවනෝ, මෙන්න මේ විදිහේ කුල දූෂණයක් ඔබ සිද්ධ කළා තියෙනවා කියලා පැනෙව්වහම අර ස්වාමීන් වහන්සේ ආපත්‍යයටපත් වුණා කියන අදහසින් තමයි ඒ ශික්ෂාපදේ තියෙන්නේ. එතකොට ඒකේ යම් අරුතක් තියෙනවා හැබෑව. හැබැයි අපි හිතමු අර විදියට මොන අඩුපාඩු දැක්කත් අන්තිමට මේ පිරිහෙන්නේ මොකේද? අන්තිමට පිරිහෙන්නේ බුද්ධ ශාසනය. අන්තිමට සද්ධාව අත්හරින්නේ මොකේද? අන්තිමට සද්ධාව අත්හරින්නේ බුදුන් කෙරෙහි තියෙන සද්ධාව. එතකොට අර විදියට ආශ්‍රය කිරීම තුළින් නුගුණ හඳුන ගන්න දකින්න පුළුවන්. නමුත් අන්න ඒක නිසා තමුන් මේ ශාසනයේ සද්ධාවත් හැරගත්තොත්, තමුන් මේ ශාසනයේ ප්‍රතිපදාවත් හැරගත්තොත් ඒක ඉතින් යහපතක් සඳහා හේතු වෙන්නේ නැහැ. අර නිකම් මූණත් එක්කලා තරහා වෙලා නාය කපා ගත්තා වගේ තමයි නේද ජෝතිපාල කියන විදියට. ඉතින් මොකද කරන්නේ? ඉතින් අර මහත්තයා කියලා මේ තේරුම් කරන්න උත්සාහ ගන්නේ ඇයි මේ දරුවෝ සම්බන්ධ නොවෙන එකට හේතු කාරණාව. එයා ඒක ජස්ටිෆයි කරන්න උත්සාහ ගන්නවා. නමුත් අන්න ඒක ජස්ටිෆයි කරන්න උත්සාහ ගත්තට ඉතින් ඒ දරුවන්ගේ මෝඩකම මිසක් වෙන දෙයක් නැහැ. ඒගොල්ලොන්ට එතන ප්‍රතිපදාව හරි නැත්නම් වෙන තැනක හරි ප්‍රතිපදාවක් තියෙන තැනක් හොයාගන්න තියුණා. ඒ විදිහේ පරීක්ෂාවක් කරන්න තියුණා. ඒක බැරි නෑනේ. හඳුනගන්න හොයාගන්න පුළුවන් උත්සාහ කරොත්. හැබැයි ඉතින් එහෙම කරේ නැත්නම් අර විදියට මොන හේතු කාරණා කිව්වත් වැඩක් නෑ. මොකද අන්තිමට අන්න සද්ධාව අතහැරලා තියෙන්නේ බුදුන් කෙරෙහි. අන්තිමට අතහැරලා තියෙන්නේ මේ බුදුන්ගේ ප්‍රතිපදාව. ඉතින් එහෙම යථාර්ථයක් තියෙනවා. ඒක නිසා අර විදියට දකින්න පිරිස් අපිට ආදර්ශමත් නොවෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් කරන්න බෑ මේ ප්‍රතිපදාවක් නෑ, මේ ශාසනයක් නෑ කියලා. අපි තාම සුදුස්සෝ දැකලා නෑ එහෙනම්. අපි තාම දැකිය යුත්තන් දැකලා නෑ එහෙනම්. එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් එන්නේ විදිහේ දෙයක්, එන්නේ විදිහේ යථාර්ථයක් තමයි මේ දේ. එක්තරා විදිහක නිකන් හරි සංවේදී මාතෘකාවක් කියලා කිව්ව හැකි නේද? මේ විදිහට මේ පුත්‍රයෝ මොන විදිහේ පුත්‍රයෝද? අතිජාතද, අනුජාතද, අවජාතද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අන්න ඒ විදිහේ ගුණධර්මයක් වඩාගත්ත පුත්‍රයෙක් ඉන්නවා නම්, දරුවෙක් ඉන්නවා නම්, ඒ කෙනා අර විදිහට වලාකුලෙන් මිදුණු සඳසේ පිරිස් අතර බබලනවා කියලා තමයි කියන්නේ. අර දෙමව්පියොන්ටත් ඒ බබලන්න හේතු වෙන කාරණාවක්. ඒ දෙමව්පියන්ටත් අහන ලැබෙනවා, අන්න ඔබේ දරුවා මෙන්න මේ වගේ ගුණධම් ඇති කෙනෙක්. ඔබේ දරුවා මේ විදිහට ප්‍රතිපදාවක පුරණ කෙනෙක්. ඔබේ දරුවා මෙන්න මේ විදිහේ සද්ධාව සීලය සහිතව කටයුතු කරනවා කියලා අහන ලැබෙනවා. ඕකෙම අනිත් පැත්ත අහන ලැබෙන්නේ මොකද්ද? අන්න ඔබේ දරුවා මේ කෙනෙක්ව ඝාතනය කරලා හිරේ විලංගු වෙටිලා. අන්න ඔබේ දරුවා මේ විදිහේ ස්ත්‍රී දූෂකයෙක්. අන්න ඔබේ දරුවා මද්‍රව්‍ය අරගෙන මෙන්න මෙතන කානුවේ පල්ලේ වැටිලා ඉන්නවා. කුඩු ගහලා මෙතන වැටිලා ඉන්නවා. ඉතින් ඔන්න ඔය දෙක සංසන්දනය තමයි තියෙන්නේ. අන්න යම් කිසි විදියක අර විදිහේ අතිජාත අනුජාත පුත්‍රයෝ ඉන්නවද? ඒගොල්ලෝ පිරිස් අතර බබලනවා. ඒ බැබලීම දෙමව්පියන්ටත් යම් කිසි විදියක බැබලීමට කාරණාවක්. ඉතින් ඔන්න ඔය විදිහේ අදහසක් තමයි මේ අද දවසේ ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේක අවසන් කරන්න මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතුණා. නේද? මෙහෙම දෙයක් අහලාම අද දවසේ මේ කතා බහ අවසන් කරන්න හිතුණා. දැන් අපි හිතමු ඇත්තටම දැන් ඔය දරුවෙක් විදියට ඉපදිලා ආවට මේ ලෝකෙට ආධුනික කෙනෙක් කියලා ඉපදිලා ආවට ඔය කවුරුත් ආධුනික කට්ටිය නෙමෙයිනේ. ඔය ඉපදිලා එන්නේ තෙන වයසක පොරක්. හරිද? මේ සංසාරයක් පුරාවට අනේකෙත් තමයි ඔයා ඉපදිලා එන්නේ. ඔය ඉපදෙන්නේ මුත්තෙක් තමයි. හරිද? එතකොට එයාගේ ට්‍රේට්ස් මොනවහරි අරගෙන තමයි එයා එන්නේ ගොඩක් වෙලාවට. අපි හිතමු සාංශාරික නැඹුරු එයා ළඟ තියෙනවා. එතකොට දැන් මේ දෙමව්පියන්ගේ බලපෑම ප්‍රබලයි. දෙමව්පියන්ගේ බලපෑම තීරණාත්මකයි. නමුත් මේ වැඩිහිටියෙක් බවට පත් වෙනකොට ගොඩාක් දුරට මෙයා තුළ අර අරන් ආපු ට්‍රේට්ස් වැඩ කරන ගතියකුත් තියෙනවා. කියන්නේ ගුණධර්මයක් තියෙන එකා ළඟ ගුණධර්මයක් කොහොමත් තියෙනවා. හරි? ගුණධර්මයක් නැති කාගාව ගුණධර්මයක් නැහැ. කොහොම කරත් ගන්න බෑ වගේ ගතියක් තියෙනවා. එතකොට අපිට නිශ්චිත මේකම කියලා කියන්න බෑ. වටපිටාවේ ලොකු බලපෑමක් තියෙනවා. පරිසරයේ බලපෑමක් තියෙනවා. අර nature versus nurture කියන්නේ. nature කියන්නේ කර්මය වගේ. හරිද? අර සාංශාරික නැඹුරු ඒගොල්ල ගාව තියෙනවා. හැබැයි nurture කියන්නේ මොකද? අර වැඩි ඍණ වැඩෙන වටපිටාව. ඒකත් ප්‍රබලයි. ඒකත් ප්‍රබලයි. ඒ දෙකේම සංකලනයක් තමයි යම් කිසි විදියක තැනැත්තෙක් පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. එතකොට අපි හිතමු අර වටපිටාවේ nurture අර විදියට දෙමව්පියන්ගේ පරිසරයේ අනුග්‍රහය කොච්චර තිබුණත් අර විදියට අවජාත ගතිගුණ ස්වභාව සාංශාරිකව පුරුදු කරපු පුත්‍රයෙක් වුණොත් මොන දේ කළවත් ඉතින් බේරන්නත් බෑ. එතකොට එහෙම යථාර්ථයක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ කර්මයට උපන්න පුත්තු කියලා තමයි කියන්නේ නේද? අර විදිහට තරහකාරයෙක් වගේ එකෙක් ඉපදිලා ඇවිල්ලා. නුගුණ අරගෙනම ඇවිල්ලා තියෙන්නේ. අවජාතකම අරගෙනම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොච්චර කරත් ගොඩ යන්නේ නැහැ. බේරන්න බෑ. අර සාංශාරික පුරුදු. ඉතින් මොකද කරන්නේ? එතකොට බැලුවොත් අන්න ಗುಣධර්ම තියෙන මිනිස්සයා ගාව එදත් ಗುಣධර්ම තියෙනවා අදත් ಗುಣධර්ම තියෙනවා. ಗುಣධර්ම නැති එකා ගාව එදත් නැහැ අදත් නැහැ. නෑ මොන විදිහට ඉඳියත් නැහැ. සිවුරු පොරවගෙන ඉඳියත් නැහැ. තට්ටේ ගාගෙන ඉඳියත් නැහැ. සුදු ඇඳගෙන ඉඳියත් නැහැ. නැති එක නෑම තමයි. ඔක තමයි යථාර්ථය. කාලයක් ගෙවෙනකොට අපි කියන්නේ මේ නිකන් සිවුරු පොරව ගත්ත ගමන් හැමෝම නිකන් ಗುಣධර්ම පෙන්වුම් කරන බව හැබෑව. ඉන්නවා එහෙම ටික දවසක්. හරිද? අර බාපනේ පොරෝ ගත්තාම සීල් සමාදන් වුණාම එදාට අකුලගෙන ඉන්නවා වගේ ඉන්නවා. නමුත් ඕකේ ඔය රඟපෑම වැඩි කල් කරන්න බෑනේ. ඔය රැඟීම රඟන්න පුළුවන් ටික කාලයයි. සාමාන්‍ය අවුරුදු 3 4ක් යනකොට අර යථා ස්වභාවය කොහොමත් ඉදිරිපත් වෙලා එනවා. ඉදිරිපත් වෙලා එනවා. එතකොට අන්න සමහර විට අර අර පරණ පුරුදු නුගුණ තමයි ඉදිරිපත් වෙන්නේ. දැන් පැවිද්දෙක් අනතුරයක් භයානකයි. හරි, සෙල්ලම් කරන්නේ ගින්දරත් එක්ක. නමුත් පරණ පුරුදු නුගුණ තමයි තියෙන්නේ. සමහර විට අර අර ගිහි මිනිසෙක් ගාව අන ගුණධර්ම ඇති කෙනෙක් ගාව ඊට වැඩි ගුණ තියෙනවා වෙන්න පුළුවන්. කනගාටුයි කියන්නේ. ඉතින් මොකද කරන්නේ? ඒක තමයි අදාර්ථය. තේන්නේ එහෙම දෙයක් තියෙනවා. ඒක නිසා එදා ගුණධර්ම තියුණ මිනිසයා ගාව අදත් ගුණධර්ම තියෙනවා. එදා ගිහි කෙනෙක් ඉදියට ඉන්දියත් අද ගිහි කෙනෙක් ඉදියට ඉන්දියත් එදා ගිහි කෙනෙක් විදියට ඉන්දියත් අද පැවිද්දෙක් විදියට ඉන්දියත් ಗುಣධර්ම තියෙන එකා ගාව තියෙනවා නැති එකා ගාව නෑ වගේ මොකද්දෝ අමුතු යථාර්ථයක් තමයි අන්තිමට ඉදිරිපත් වෙන්නේ. එතකොට බලනකොට අපි නිකන් ඉපදිලා තියෙන්නෙම යථා ස්වභාවයේ සහිතව. අපි හිතමු අපි දන්න අඳුනන යථා ස්වභාවයක් තියෙනවනේ. ඒක තමයි යථාර්ථය. ආයෝකේ නිකන් අලුත් මැජික් එකක් නෑ. හරි. එතන මේ ජීවිතේ බලපෑමක් වෙන්නේ නැද්ද කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහනවානේ. බලපෑමක් නිකන් වෙනවා වගේත් පේනවා බැලු බැල්මට. හැබැයි නිකන් අර නිකන් උපදින එක නිවන් දැකලම ඉපදිලා වගේ ගතියක් තමයි තියෙන්නේ. නැති එක නැහැ. හරි. උපදින එක ඉපදිනකොටම නිවන් දැකලා ඉපදුන එක ඒක අඳුර ගන්නවා මේ ජීවිතේදී. නැති එකයි තින් නැහැ තමයි. එන්නේ වගේ මොකද්දෝ අමුතු පැටලෙවිල්ලක් අපිට හිතා ගන්න බැරි නොපෙනෙන අර කර්මයේ බලපෑමක් වගේ දෙයක්ත් මේ තුල සැඟවිලා තියෙනවා. කොච්චර වටපිටාවෙන් අනුග්‍රහ කරත් අන්තිමට බැලුවාම තේරෙනවා මේ කොහෙන්දෝ අරන් ආපු ಗುಣධර්ම වගේ. ඒකට අනුව තමයි අපි පික් කරන්නේ. වටපිටාවේ හොඳ නරක කියන දෙකම තියෙනවානේ. එතකොට ಗುಣධර්ම තියෙන මිනිස්සයා හොඳ තෝරද්දි ගුණධර්ම නැති මනුස්සයන් නරක තෝරනවා. මේක තමයි තියෙන යථාර්ථය. එන්නේ විදි දෙකකින් බැලුවම තේරෙනවා. අන්න තියනවා නම් තියනවා, නැත්තන් නෑ තමයි තියෙන්නේ. හරි. අතිජාතනං අතිජාත, අනු අවජාතනං අවජාත, ඕකයි ලොකු වෙනසක් වෙන්නේ නෑ. බේරන්න අමාරුයි. ඉතින් එන්නේ විදි මොකද්දෝ යථාර්ථයක්. ඉතින් අපි බලමු අපි දිහා. මේ කියන කතාව අසත්‍යයි කියලා කෙනෙක් හිතෙන්නත් පුළුවන්. ඉතින් තමුන් පරීක්ෂා කරලා බලන්න. තමුන්ගේ අපි තමු ඔය එදා ඉඳලා තිබුණු ස්වභාවය අඳුනනවානේ. ඒක වෙනස් වෙලා තියෙනවද බලන්නකෝ. ඈ මේ මම එදා ඉඳපු මගේ මොකක් හරි තියුණා නම් ආවංක ගතියක් හරි වංක ගතියක් හරි මොකක් හරි ගුණ ධර්මයක් හරි නුගුණක් හරි මොකක් හරි අද වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවද කියලා බැලුවොත් එහෙම ලොකු වෙනසක් නැහැ. තියෙන මනුස්සයා ගාව තියෙනවා, නැති එකා ගාව නැහැ. එන්නේ විදිහ අමුතු යථාර්ථයක්. ඉතින් ඒ විදිහේ දෙයක් පටලවලා අවසන් කරන්න ලැබීම ගැන සන්තෝසයි කියලා අද දවසේ මේ කතා බහ අපි මෙතනින් අවසන් කරමු.
සාදු සාදු සාදු. කල්පනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න ලෑස්තිද?
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වදනක් කිරීමට අවසරයි. ඕකාස්ස වන්දාමි බන්තේ.
සුඛේ හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මහයන්දා තබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරතේන කතං සබ්බං අච්ඡයං කමත මේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ.
සුඛේ හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුඛේ හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුඛේ හොන්තු.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිතං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුම් පන්දිතුම් වරං සාරිපුත්තාදීතේරාණං ආගතං පටිපාටියා සදාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමහමං. සාදු සාදු.
හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.